සුපත් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද අපම රැස් වෙ සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් මම ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ප්‍රතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. හොඳයි, කමඨහන් තියෙනවා නම් කියවන්න.
ස්වාමීන් වහන්සේ, අද ලිඛිත ප්‍රශ්න ඇවිත් නැහැ. ඔව්. ඒකෙන් අපි වෙලාව අවස්ථාවක් දෙනවා වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කවුරු හරි ඉන්නවා නම් කරුණාකර ඉන්ටා මයික් එක අන්මියුට් කරලා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි.
ඔව්, තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මේ පොඩි අත්දැකීමකුත් පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා අහගන්න. මේ අත්දැකීම පර්යංකයේ අත්දැකීමක් මූල කර්මස්ථානයේ ආනාපාන සතිය ඉඳගත්ත ගමන් ආනාපානෙට හිත දැම්මහම දැන් වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒක නිකන් ආශ්වාසය දැනෙන්නේ ඒ වෙලාවට ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ. ආශ්වාසය නිකන් ඇතුළට අදීනවා, නිකන් දිගට අදීනවා, වැකියුම් ක්ලීන් එකක නිකන් සක් කරනවා වගේ එකක් වගේ තමයි දැනෙන්නේ. ඒ වෙලාවට පොඩි චකිතෙකුත් එනවා මොකද්ද වෙන්නේ කියලා වගේ. අර ආනාපානෙ බලනවා නිකන් පොඩි දෝලනයක් තියෙනවා දෙපැත්තට, මේකද ඒකද කියලා වගේ. අර චකිතෙත් එක්ක ටිකක් එහෙට මෙහෙට යනවා. ඊට පස්සේ ආනාපානෙ චුට්ටක් විතර රළු වෙලා පෙනිලා ආපහු අර චක්‍ර කැරකෙන තැනට වැටෙනවා. ඊට පස්සේ එතෙන්දී අර චක්‍ර කැරකිලා ඉවර වුණයින් පස්සේ දැනුවත් භාවයක් එන එකේදී ස්වාමීන් වහන්සේ එක තේරිච්ච දෙයක් තමයි, දැන් ඊට ඉස්සෙල්ලා මමයා හිටියේ නැති තැනක හිටියා කියන එක තේරුණා. ඒ කියන්නේ නිකන් හැම මතු පිටින් නිකන් සෙන්සේෂන් එකක් වගේ දුවනවා වගේ තේරුණා. ඉස්සෙල්ලම දනිස්සෙ වගේ තේරුණා, ඊට පස්සේ තනින් තන වගේ තේරුණා. එතකොට මට ඒක දැනුනේ හරියට මෙච්චර වෙලා සීමා මායදාවල් තිබුණ නැහැ, නිකන් බ්ලෙන්ඩින් වෙලා වගේ තිබ්බේ. අවකාශයත් මම නොවේ කියලා දෙකක් නැහැ විදියට තිබුණේ. දැන් අර මමය හදාගන්නකොට ටග් ගාලා අවුට්ලයින් එක ගහගෙන මමය හදාගන්නවා. මෙන්න අවුට්ලයින් එක, දැන් මේ පැත්තේ මම මේ අවුට්ලයින් එකෙන් එහා මම නෙමේ කියනවා වගේ එකක් වෙනවා කියලා තමයි ඒ වෙලාවේ එක මට දැනුනේ. එතකොට අර ඒක දැනුණත් එක්ක ඊට පස්සේ වෙනත් සිතුවිලි ආවා. නිකන් මට නිකන් අර සර්වේ ප්ලෑන් එකක් එහෙම මතක් වුණා. ඒකෙත් අවුට්ලයින් එක ඉතින් මගේ කෑල්ල, මගේ නෝන කෑල්ල වෙන් කරන අවුට්ලයින් එකනේ වගේ කියලා. ඒ අර එතකොට සිතුවිලි වලට ගිහාම තේරුණා, දැන් හිත පිට ගිහාම උඩුකය කැරකෙන එකක් තියෙනවා. එතකොට ඒක උඩුකය කැරකුණා කියලා රෙකග්නයිස් කරපු ගමන් ඒක නවතිනවා. ඉතින් ඒ වෙලාවේ මට පොඩ්ඩක් කල්පනා වුණා, දැන් විඥානෙම ආශ්‍රවයන් ගෙනල්ලා ප්‍රපංචවලට ගෙනිච්චා, විඥානෙම හඳුනාගත්ත උඩුකය කැරකෙනවා කියලා. ඊට පස්සේ ඒක හඳුනාගත්ත ගමන් ඒක නතර වුණා. අර ඔක්කොම වෙන්නේ විඥානියෙන්ද කියලා හිතාගන්න බෑ වගේ කියලා හිතුණා. මොකද උඩුකය නතර කරෙත් හඳුනාගත්තයින් පස්සේ විඥානෙන් නම් ප්‍රපංච වලින් යන්න දුන්නේ විඥානෙන් නම් ඒක ටිකක් හිතාගන්න බෑ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩි උපදේශයක් ගන්න.
මේ ටික කාටවත් නොකිය දිගට කරගෙන යන්න බැරිද? මේක සැකයි, මේක විඥානේද නැද්ද, මමයද මමයා නැද්ද, වෙනස් වීමද, ඉතින් ඔක්කොම බාර ගන්න බැරිකමක් තියෙනවා හිතේ. ඒකයි ඔය සැකේ. ඒකයි කාට කරහරි කියන්නේ හති පිඹ පිඹ කියන්නේ. මේ තරම් දෙයක් වෙනකොට ඒකේ විශාල බයක්, චකිතයක්, විඥානේද නැද්ද කියලා සැකයක් හදාගෙන ඕනම දෙයකින් ඔය සැකේ හදාගන්න පුළුවන්. ඕනම දෙයකින් ඔය බය හදාගන්න පුළුවන්. ඒව නැත්තම් නිබයි වෙන්න පුළුවන්, නිසක වෙන්න පුළුවන්. ඒ සැකේ තියෙන තාක්කල් ප්‍රශ්න අහන්න. අහන්නෙත් මේ පොඩි ප්‍රශ්න, එහෙම නෙවෙයි බරපතල ධාර ප්‍රශ්න. නමුත් ඔය වැඩේම කරලා කිසිම ප්‍රශ්නයක් නොකර ගන්න ඇත්තොත් ඉන්නවා. ඉතින් අන්නේ දෙකෙන් වඩා හොඳ එක කොයි එකද කියලා බලන්න. මේ ප්‍රශ්න අහන එක මේ ප්‍රශ්නේ දන්නේ නැති අයට හොඳ අධ්‍යාපනයක්, හොඳ දැනුමක් දෙනවා. නමුත් මතක තියාගන්න ඔය වගේ වැඩි බරපතල ප්‍රශ්න ඇවිල්ලා කතා නොකර මුවින් නොබෙන ඉන්න පුළුවන් ගතියකුත් මේ මනුස්ස ලෝකේ තියෙනවා. ඉතින් ඒ නිසා දෙකම කරලා බලන්නකො. කොහොම කතා කරපුවාම රිලැක්සේෂන් එකක් එන්නේ. එහෙම නැත්නම් කතා නොකර පපුවේ වතුට්ටියක් ගාගෙන ඉවසපම් පපුව කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. දෙකම කරලා බලන්න. එතකොට තමන්ට වඩා පහසු ක්‍රමේ, වඩා හිතකර ක්‍රමේ, වඩා අත්ත කුසලයක් කරන ක්‍රමේ හොඳ හොඳ වෙල්බීන් එකක් දෙන්නේ මොකේද කියලා තේරෙයි. ටිකට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. මට තේරුන්නේ නැති එක දෙයක් තමයි ස්වාමීන් වහන්සේ, අර ඔබ වහන්සේ ආනන්ද සූත්‍රයේදී මට තේරුණ විදිහට ඔබ වහන්සේ දේශනා කරපු එකේදී ඒ අර ධ්‍යාන වශී කරගන්න එකක් ගැන ඔබ වහන්සේ දේශනා කරා. මම ඒක තේරුම් ගන්න කිව්වේ කියන්නේ මම හිතුවේ සමතය කරන අය තමයි ඒක කරන්නේ, විදර්ශනා කරන අයට කණික සමාධියෙන් ඒක එනවා කියන එක. එතකොට වශී කිරීමක් කරන්නේ නැහැ කියන එක. ඒක ඇහුනාම මට ඒ ගැන මොකක් හරි කියන්නේ වශී කරන්න ඕනේද කියලා වගේ හිතුණා ස්වාමීන්
වහන්සේ. මම නොවෙන එකක් මම කියන ගොල්ලට දාගන්නවා. සමථ කරන කට්ටිය විපස්සනා ගොල්ලට දා ගන්නවා. දාගෙන ප්‍රශ්න හදා ගන්නවා. මොන දැනුමක් ලැබුණත් ඒ දැනුම ප්‍රශ්නයක් කර ගන්නවා. වශී නැතු හරි ධ්‍යානයක් ලැබිච්ච එක ලොකු දෙයක් නේ මං හිතන්නේ. තියෙනවනะ මං දන්නේ නැහැ තියෙනවද නැද්ද කියලා. දැන් මේ අලිය හම්බුණා. දැන් හින්දුව ගන්න ඕනේද නැද්ද කියලා ප්‍රශ්නයක්. අලිය හම්බෙලා. අන්න ඒ වගේ ප්‍රශ්න හදා ගන්න චින්ත හරිම දක්ෂයි. ඊට පස්සේ ඒක හෙලිකරන එක ඉතින් හොඳයි. ඒක නරකයක් නම් ඇත්ත නෑ. නමුත් කවදා හරි ඔය ජීවිතේ සාන්තියක් ලබන්න නම් ජීවිතේ අස්වසිලක් ලබන්න ඕක හෙලි නොකර ඔහොම කරගෙන යන්න. ඔහොම තිබ්බයි කියලා කිසි ප්‍රශ්නයක් නෑ නේ. ටිකට කරන්න පුළුවන්. කළ යුතුයි. කවුරුත් ඔය උත්තරේ ඔකට කවුරු හරි හා කියලා උත්තරයක් දුන්නත්, බෑ කියලා උත්තරයක් දුන්නත්, හරි කියලා උත්තරයක් දුන්නත්, වැරදි කියලා අදාළ නෑ. මොකද Tamanට කළ යුත්තක් තියෙන කරලා බලන්න. තියෙනවා නම් කියනක සමාධිය අරගෙන යන්න ඕක කියන එක තියෙනවා නම් පුළුවන් නම් වශී කරගන්න. Nissan වනේ කියන්නේ තමන් පිච්ච මල් හොඳයි බුද්ධ පූජාවට. සමන් පිච්ච නැහෙනේ ගැට පිච්ච අරගන්න පූජාව කරන්න. සමන් පිච්ච නැහැ කියලා පූජා නොකර ඉන්න එපා. මම හිතනවා තේරෙනවායි කියලා මම මේ කියන එක.
එහෙමයි සම්මාද. බොහොම පිටරුවන් සර් නැසන්න.
ප්‍රශ්න ඉදපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවද? මාණය
අවසරයි ස්වාමින් වහන්ස. මම ආනාපාන සතිය මූලික කමඨාන කරගෙන භාවනාව ආරම්භ කළේ. මට හුස්ම රැල්ල ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල මට හොඳින් දැනෙනවා සාමාන්‍යයෙන්. ඒක මට ඉක්මනින්ම ආස්වාස ප්‍රාස්වාස රැල්ල ආස්වාසය අග ඉසිසීමත් එතනින් ප්‍රාස්වාසය පටන් ගැනීමත් ඒක චක්‍රයක් වගේ මට ඒක දැනෙනවා. හැම භාවන හැම ආනාපාන සතියේ සෑම විටාවකම ස්වාමීන් වහන්සේගේ ඉක්මනටම මට සමනය වෙලා සීතයි කයයි දෙකම නොදැනී යන මට්ටමට එනවා. එහෙම ඇවිල්ලා සමහර ඊට පස්සේ සිත කය දෙකම හිස් අවකාශයකට වගේ යනවා. ඒක ස්වාමීන් වහන්සේ ඊට පස්සේ සිතුවිලි එනවා. ආයි මට ආනාපාන සතිය දැනෙනවා. මම ආයි මුඩේ ඉඳන් එහෙම කය නොදැනී යනවා. සිතුවිලි එනවා. එහෙම තිබිලයි ස්වාමීන් වහන්සේ සිතුවිලි එකපාරට මහා රාශියක් එන්න ගත්තා. ඒ සිතුවිලි ක්‍රමක්‍රමයෙන් නැති වී ගිහිල්ලා ඊට පස්සේ මම ආයි ඒක චක්‍රයක් වගේ කරපුණා. ඊට පස්සේ මම මට ආයි එහෙම ගිහිල්ලා සිතුවිලි එනකොට මම ඒ දිහා නොසැලී බලන් හිටියා. ඒවා ඒවා ක්‍රමක්‍රමයෙන් එනම එනවා නැති වෙනවා එනවා නැති වෙනවා. මම බලන් ඉන්නකොට එවිට නැති වෙලා යනවා. ස්වාමීන් වහන්සේ මට ටික වෙලාවකින් දැනුණා මගේ කය එක පැත්තකත් සිත එක පැත්තකත් මම මැද්ද ඉඳගෙන ඒ දිහා බලන් ඉන්නවා වගේ. එහෙම බලන් ඉනකොට මට ඒ හැම දෙයක්ම එකපාර පෙනුණා. කයත් වෙනම පෙනුණා, සිතත් වෙනම පෙනුණා, මමත් මම තව කෙනෙක් බලන් ඉන්නවා වගේත් පෙනුණා. එහෙම වෙලාට නිදිමත ගතියකුත් ආවා. නිින්ද ගියාද නැද්ද එහෙම නිදිමත වුණාට මම දැනගත්තා මට නිින්ද ගිහින් නැහැ, මම මේ දිහා හොඳට බලන් ඉන්නවා කියලා. මෙහෙම ඉඳලා සමහර වෙලාවට ආයි මට හොඳට ආනාපාන සතිය දැනුණා. මම ආනාපාන සතියදී ආයි ඒක මෙනෙහි කරනකොට ආස්වාසේ ප්‍රාස්වාසේ ওই ක්‍රමේ ආයි දැනුණා ස්වාමීන් වහන්සේ. අවසානයේදී මට මට ඇඟට හොඳට තත් පාන්දර නිසා සද සීතල ගතියකුත් දැනුණා, ඇඟක් දැනුණා. ඊට පස්සේ මට තේරුණා ඇඟක් දැනෙනවා, සිතක් දැන සිතත් පැත්තක සිතුවිලිත් දැන් මුකුත්ම නැතුව ඒ පැත්තක මට තේරුණා පැත්තක තියෙනවා. කයත් පැත්තක තිබුණා, කය දැනුණා, සිතුවිලිත් ආවේ නැහැ. මමත් පැත්තක ගිහලා බලන් ඉන්නවා දන්නා ස්වාමීන් වහන්ස අවසරයි මට අවවාදයක් ලැබේ.
ඔය දැනුම ඔය හැම එකෙම ස්වායක්තයි ස්වාධීනයි. ඔය දැනුම භාවනා නොකරන වෙලාවෙත් තියෙනවා. ඉතින් දැනුම මම මමෙක්ද කියලා, දැනුම මමද නැත්නම් දැනුම සීමිතද කියලා කාලයක් යනවා තේරෙන. දැනට තේරෙන ඔය දැනුම උතුම් දෙයක් එක මගේ කියලා. නමුත් දිගටම දිගටම කරගෙන යනකොට මේ ඔය දැනුමට මට කිට්ට වෙන්න පුළුවන් වුණාට දැනුම හැමදාම තියෙන එක, හැම තැනම තියෙන එක. ඒ නිසා ඒ දැනීම ගැන ඉස්සර කරගෙන යන්න මේ තියෙන්නේ මමද හිතද හිතවිලිද මගේද හිතපු ආද නොහිතපු ආද කියලා අන්නේ කරුණු ඒ දැනුමටම බාර දෙන්නේ. එනිසා ඒව පිළිබඳව දැනීමක් තියෙන එක මානවගේ අති උත්තරම පරිණාමයෙන් හම්බෙච්ච ලකුණක්. අන්නේ ඒ ලකුණ තමයි අපි ඉස්සරහින් තියාගෙන යන්න තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මේක මහිතද කියලා බලනවා, මගේද කියලා බලනවා, මගේ නෙවෙයිද කියලා බලනවා. අන්නේ වගේ දේවල් කරන්න ගියොත් ඒවා හිතවිලි වෙන්නේ ඉඳී තියෙනවා. යථාර්ථේ නොවෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මේ දැනුමට ඉඳ දුන්නොත් නොබෝ කලකින් දැනුම මම නොවේ බව තේරෙයි. ඒක කියන්නේ කොස්මික් එනර්ජි, එහෙම නැත්නම් මේ යුනිවර්සල් මේ ලයිබ්‍රරි එකක් වගේ. ඒක මට අයිති නැති එක තමයි අප්සෙට් එක තියෙන්නේ. ඒක දැනට මේ මට අයිති කොටට දාගෙන තියෙන හුඟාකල් භාවනා කරනකොට ඕකත් අපෙන් දුරස්ත වෙනවා. අනෙක් සියලුම දේවලන් නම් මනෝවිකාර බව තේරෙනවා. ඒ නිසා දැනුම මුල් කරගෙන ඉදිරියට යමු. එච්චරයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
නිරෝෂා,
නිරෝෂා කුලෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ තවන් සන්නයි. ප්‍රශ්නයක් නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ, මේ අන්තිම රිට්‍රීට් එකෙන් පස්සේ ඉඳලා සිතේ උදාසීනකමක් තමයි තියෙන්නේ. ඇති නැති දේවල් ගැන කිසිම මේ පස්සේ පන්නන්න උමනාවක් නැහැ කියලා තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ. අර භාවනා කරන එක වුණත් මේ ඉඳගෙන භාවනා කරන්න අමාරුයි. ඒ වුණාට හැමතිස්සෙම ඇති වෙනකොට ඇති වෙන දෙයි, නැති වෙනකොට නැති වෙන දෙයි බල බල ඒ මොහොතින් මොහොතට තියෙන වැඩ ටික කරගෙන යන්න තමයි හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි හිතේ උදාසීනකමක් තිබ්බට මේ ඒ මොහොතේ තියෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔය උදාසීනකම තියෙද්දිත් ප්‍රයෝජනයක් ගැන අපේක්ෂාවක් නැතත් අර තරම්ම සාදරයෙන් ආදර ගෞරවයෙන් නැමී සිට වැඩ කරනකොට ඒක මනුස්සයන් තියා දෙවියන්ටවත් තේරෙන්නේ නැහැ කියනවා. ඒක තමයි මේ නිතර සතතාභ්‍යාසය කියලා කියන්නේ. ඒ වෙලාවේදී උදාසීනකම තියෙද්දිත් හරියට උනන්දුයෙන් කරන්න වගේ කරනකොට ලෝකයා මත් වෙනවා. දෙයියෝ බ්‍රහ්මත් hina වඳිනවා. ලෝකයාට හිතා ගන්න බැරි වෙනවා. අනේ ඒ ටික තමයි අපි දැනගන්න ඕනේ. අපේ ඇතුලේ තියෙන විශාල අධිමානසික ගතියක් එතපි අපි උදාසීනකමටම තන දීලා හිටියොත් අපි නිකන් බලු වෙනවා. අපි නිකන් තිරිසන් වෙනවා. ඒ නිසා ඒ උදාසීනකම එනකන් ඉඳලා ඒතියෙදි සාමාන්‍ය වේගෙන් වැඩ කරගෙන යන්න බලනකොට තේරෙයි කිසියම් අතපය තුවාල වෙන්නේ නැතුව වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන්. හරියට සංගීත භාණ්ඩයක් හරියට ටියුනුනා වගේ. ඔය කියන ක්‍රමේ ඒක අහුවෙලා තමයි තියෙන්නේ. ඒකම තමයි භාවනාව කියන්නේ, ඒක තමයි තපස කියන්නේ, ඒක තමයි වීර්ය කියන්නේ කියලා හිතන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, අවසරයි ස්වාමීන් වහන්ස, සක්මනට සිහිය තියාගෙන ඉන්නකොට යටිපතුලට කල්පනාව තියාගෙන ඉන්නවා වගේම පර්යංකේදී හුස්මට කල්පනා තියාගෙන ඉන්නවා වගේම දැනගන්න ඕනේ මේ බාහිරව දැන් අපි කරන අමදින එකකදී එහෙම නැත්නම් ඔය පැලවලට වතුර දාන තැනකදී සිහියෙන් කරන්නේ කොහොමද කියන එක, කොහොමද හිත යොදවන්නේ කියන එක.
ඔව් වතුර දාන එක නම් ඉතින් වතුර තිබ්බම වැටෙනවා. නමුත් Taman කොයිද හිත පවත්න්නේ කියලා බැලුවොත් එimhe යතා යතාවා කායෝ පනීතෝ හෝති තතා තතානම් පජානාති. යම් යම් ආකාර තමන්ගේ කය තියෙන්නේ ඒ ආකාරය බලා ගන්න. හිටගෙනද ඉඳගෙනද වාංගු වෙලාද පටල වෙලාද කියලා ඒ කරන වැඩේ
එimhe
ඉදල අතර ගත්තාම ඉදල හොල්ලනකොට කුණු අයින් වෙනවා. ඒක මම කරන්න ඕනේ කද්ද නෙවෙයි. නමුත් ඇට සැකිල්ල වැඩ කරන හැටි. කය කොහොමද විහිදලා තියෙන්නේ කියලා බලන එක තමයි කයනුපස්සනාව කියන්නේ. ඉතින් කොයි ඉරියව්වෙත් ඒක වළංගු ප්‍රකාශයක්.
එහෙමයි සාමි. ඒ
වගේ දෙයක් තේරෙන්නේ නැත්තේ කොයි වගේ වැඩක් කරනකොටද කියලා මුලින් මුලින් එහෙම තේරෙනවට පහු වෙනකොට එහෙම වැඩක් ලෝකේ නැහැ. හැම වැඩකටම මේ කය යෙදෙනවා. යෙදෙන කය දිහා බලන්න පුළුවන්. අඩුවානේ වැසිකිලි කැසිකිලි කරනකොට හෝ ලිංගික කෘත්‍යයක් කරනකොට උනත් ඒ තමන්ගේ කය වැඩ කරන හැටි බලනකොට ඒ කෘත්‍ය නිකන් අවචාවට ලක් වෙනවා. මහා ලොකු දේවල් නෙමෙයි ඕවා. ඒ නිසා ඒ වෙලාවේ කය තමන්ගේ කය ආරමුණු කරන්න කියන එකයි කියන්නේ.
එහෙම සන්නස. තෙරුවන් සරණයි සන්නස.
පුණ්‍ය විජේසුන්දර ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ පොඩි අවවාදයක් අහන්න. මම ඇත්තටම අවුරුද්දක් තිස්සේම වගේ භාවනාව කරේ රෝගී තත්ත්වයක් යටතේ. දැන් ඇත්තට මට සෑහෙන හොඳයි, වැඩට යන ඔක්කොම කරනවා මට. නමුත් දැනෙනවා මම ජීවිතේ මේ ප්‍රශ්න දෙකට ඉස්සල කිව්ව එකනට සමාන තත්ත්වයක් වගේ මේ මම සත්‍යමත් ගොඩක් ජීවිතේ දිනෙදා කටයුතු වලට. නමුත් අර පිරිමියයි පෙලක් වෙලාට කියන්නේ අද ෂොට් එකක් දාන්න බැරුණා අන්නේ වගේ මට පරයන්කිය කරගන්න බැරි තත්ත්වයක් එක කරගන්න ඕනේ. නමුත් පරයන්කියට ගියාම හිත දුවනවා. අර ඉස්සර මම හිතන්නේ මම බලාපොරොත්තු වෙනවා මම සමාධි තත්ත්වයකට ගියා, නිදහස් තැනකට ගියා, ඒ තැන නැහැ. නමුත් මට දැනෙනවා මම ආයේ මුල ඉඳන්ම යන විදිහකට අර චලන වලින් ඇවිල්ලා ඒ විදිහට යනවා වගේ එකක් තියෙනවා. නමුත් කිසිම පසුතැවීමක් ඒකට නැහැ. නමුත් මට ඒකට තව කරගන්න අවශ්‍යයි කියන එකක් යට හිතේ තියෙනවා. මට මීටරි පරයන්කේ කරන්න ඕනේ, මීටරි සක්මන කරන්න ඕනේ කියලා. නමුත් මට අවබෝධ වෙලා තියෙනවා දැන්. හැබැයි මම එදිනෙදා ජීවිතේ ගොඩාක් සතිමත් වෙනවා කරන හැම දෙයකින්ම කියලා ඔබතුමාට පින් සිදු වෙන්න. මට අර පරයන්කේ සහ සක්මනට තියෙන උදාසීන ගතිය, ඉඳගත්තහම සිත දුවන ගතිය වැඩි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කටයුතු කරනවට වැඩි කියලා හිතනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
මේකට උත්තරේ තියෙන්නේ බිගිනර්ස් මයින්. මම අද තමයි භාවනා ඉස්ලාම් පටන් ගත්තේ කියලා පරියන්කේට යන්න. මම අද තමයි ඉස්ලාම් භාවනා පටන් ගත්තේ කියලා සක්මනට යන්න. එතකොට අපි ළඟ තියෙන ආධුනික මනසක් ගීගම සමාධිමත් වුණොත් එහෙම නැහෙනේ. ඉතින් එතකොට පේනවා එහෙම මනසක් හදාගන්න කියලා හිත හදාගෙන සූදානම් ශරීරේ යන්නේ බුදුහාමුදුරුවොත් එහෙම හින්දා. මේ ඊයේ පෙරද භාවනා පටන් ගත්ත කෙනෙක් අල්ලගෙන අපි හිතනවා මම ඉඳ ගන්නකොටම ඔක්කොම නිස්සද්ද වෙන්න ඕනේ, සමාධිය හැදෙන්න ඕනේ. ඔන්න වගේ නිකන් විකාර අදහස් වගේක් තියෙනවා. ඒ තමයි අර ඇසියුමින් කියලා කියන්නේ. මම දැන් පරණ යෝගාවචරී ගෙදර කට්ටිය සද්ද නොකර ඉන්න ඕනේ, මගේ සතිය සමාධිය පිහිටන්න ඕනේ කියලා අපි නිකන් මොනවදෝ හිතාගෙන ඉන්නවා. ඒවා මොකුත් වෙන්නේ නැහැ. ඒතර අර ආධුනික මනස යන එකනට ඒක ඩිස්කරේජ් වෙන්නේ නැහැ. ඔය ඉතින් ඕක තමයි කොහොඳයි. නිකන් හරියට යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් පිටරට ගිහිල්ලා එයා හොටෙල් එක වැඩ කරනවා. වැඩ කරනකොට යාගම ස්ටුඩන්ට්ස්ලා වගේක් ඇවිල්ලා මෙයා වේටර් කියලා දන්නේ නැති මෙයාගේ වැඩ ගන්න. ඉතින් මට හරි සන්තෝෂයක් එනවා. වෙනදාම මම ඩෙස්ක් එකට නැගලා අයියා වගේ ටොක්ස් එනවා. දැන් මම වේටර්. ඒකේ මොකද අපිට බැරි ආධුනික වෙන්නේ. පුළුවන්. ඒක උත්සාහ කරන්න. නවක මනසක් ඇති කරගන්න.
එහෙමයි සර්. තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, බොහොම ස්තුතියි දේ මහත්ය අවස්ථාව ලබා දුන්නට. ස්වාමීන් වහන්ස, මේ භාවනා ගැන ගැටලුවක් නෙමෙයි, ඇත්තටම මේ අර හය වෙනිදා පැලහිටවන එක ගැන ඔබ වහන්සේ මොකද්ද අදහස කියලා මගෙන් ටීම් එකේ කට්ටිය අහන නිසා ඒ ගැන ඊමේල් ලියනට වඩා ලේසි මෙහෙම කතා කරොත් ඒකයි මට දැනගන්න
ඕනේ.
හයවෙන්දට අර මේ කඩුවෙල පැල හිටවන විසරයක් ගැන බොහන්සිට ඊමේල් එකක්
කියලා. 70කට වැඩිය හිටවනවා. ඒ නිසා ඕක මහා ලොකු ඉවෙන්ට් එකක් නෙවෙයි කියලා මං කියන්නේ.
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. මං එහෙම කියලා යවන්නම් ස්වාමීන්
වහන්සේ. ඔව්. පැල 70කට හිටවන්නේ මොකද්ද? ඕක එක වරුවට කරන්න පුළුවන් එක්කෙනෙකුට. එහෙම නෙවෙයි, මේ වගේ දෙයක් කරනවා අපි හිටවමු ලංකාවේම පැල 70 ලක්ෂයක් හිටවනවා. 70 ලක්ෂයක් හිටවනවා. අන්න එහෙම දෙයක් කරමු නැත්තම් කියන්න. ගාලල්ලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හයි.
හරි බොහොම පින් ස්වාමීන් වහන්සේ.
ආල වේලාව තව විනාඩි 6ක් විතර ඉතුරු වෙලා තියෙනවා. තව කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති නම් ලාවත් තියෙනවා.
කවුද නිරෝෂ්? අපි මීඩියා සම්බන්ධයෙන් යම් යම් ඉදිරි ගමන් කීපයක් ගියා. එකක් තමයි එහෙනම්ද?
එහෙනම් ස්වාමිනා.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දැන් ඉස්කෝල පටන් ගත්ත නිසා ගුරු ගෙදර හරි ඊතක්සලාව හරි නැනසලා හරි තමයි බලන්නේ. ඇත්තට කියනවා ඉස්සර වැලුවෙත් නැහැ. ඒ නිසා අපිට ගුරු ගෙදරින් කතා කරලා කිව්වා ඒක හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, අපි හදපු වීඩියෝ. ඒක තමයි වීඩියෝ ටික දුන්නේ. එකක්වත් කවුරුත් බල්ලත් නැහැ ඒගොල්ල. මං කියන්නේ ගොඩක් අපි කොහොමද බලන්න සැලැස්සුවා. ඊට පස්සේ කිව්වා දැන් නම් 8 නම් තේරෙනවා කතාවේ. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් ඉතින් වැඩසටහන් ඉවරයි. ඕක තමයි අපිට වීඩියෝ වලදී වෙන්නේ දෙ. ඉතින් ඒ වුණාට යා කියනවා මං ස්වාමීන් වහන්සේට පුළුවන් නම් පොයි දවසට ඩිරෙක්ටර් බෝඩ් එකට කියලා භාගය කරන් දෙන්නම් කියලා. හැබැයි එතකොට ඉතින් මං කෝ ඒතර බෞද්ධයි කියලා. කමන්නේ සෝංශ කතා කරනකොට කොහොනත් තින් එහෙමනේ කතා කරන්නේ බෞද්ධ නොවෙන්නනේ කියලා ඒ මාත්‍ය කතා කරා. ඉතින් ඒ කොහමද ඒක? හරි. ඊට පස්සේ වින්ද්‍යා කතා කරලා තියෙනවා ටෙලිවිෂන් එකේ කියන්නේ රූපවාහිනියේ ඩිරෙක්ටර්ට සභාපතිට. යා කොළු මං දන්නවා සතිපාසලේ කොහොඳ දඩක් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කිව්වොත් ගුරු ගෙදර කරන්න කියලා සත්‍ය සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. රෙඩ් ටේප්ස් වැඩි, බියුරෝක්‍රසි වැඩි. දෙක ඕගොල්ලන්ට පුළුවන් පැය භාගයක් වෙලාව ගන්න අරගෙන ඉවරලා කෙලින්ම අපිට පුළුවන් ඒක ෆේවරබල් ටයිම් එකකට දාලා දෙන්න ස්ලොට් එකකට. හැබැයි ලක්ෂ 3කට වැඩි යනවා එක පැය භාගයකට. ඉතින් ඒකට කොමර්ෂල්ස් දානවා නම් සමහරට අපිට කවුරු හරි අල්ලා ගන්න පුළුවන් වෙයි කියලා අදහසක් ඒ ප්‍රෙසිඩන්ට් දීලා තිබුණා. ඉතින් විඤ්ඤාය දෙක මට දුන්න, මම ඊමේල් එකක් දාලා යවුවා. ඉතින් ඒකත් කරන්න බැරි වෙන එකක් නැහැ කියලා හේමන්ත කියනවා. අපිට ඉන්න ඔය ලංකාවේ ඉන්න කවුරු හරි මේ වකරි කම්පැනි එකට කියලා කරමු කියලා. ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක තියෙනවා රේමි කියලා. ඉතින් මං කව දැන් ඇත්තට සතිපාසලේ අපේ ගෙවීම් කරනේවා දැන් නතර කරලා තියෙනවා. ඒ නිසා අපිට එකක් දෙකක් වගේ නම් වත ගහ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කොහොම හරි ඒකට මේ දවස්වල අපි සාකච්ඡා කරමු යනවා. ඒ අතරමැද මේ කවුද දර්ශන ආවා, වීඩියෝ දර්ශන ආවිල මං කිව්වා උපකරණ ටික පෙන්නවා. එයා මොකක් හරි හේතුවක් නිසා උපකරණ ටික ගත්තේ නෑ. මට ඕනේ ඒක ඇත්තටම ඒ සබරගමුවේ වීඩියෝ ටීම් එකට දෙන්න ගත්තේ නෑ. ඒත් එක්කම මිලින්ද ස්ටුඩියෝ එක හදනවා මේ දවස්වල. බත්තරමුල්ලේ අද ඉන්නේ චන්ද්‍රරත්න ආමතුරෝ. බත්තරමුල්ලේ හෙට හරි අනිත් හරි විසිට් එකක් දාවි. ඉතින් මං කව මිලින්ද මේක දාලා අපි වෙනුවෙන් ස්ටුඩියෝ එක හදලා දෙන්න. ඉතින් මිලින්ද කියනවා සාංශය ඒකට ඕන කරන්නේ ටැලි වෙන ಜಾති කැමරා එකක්. මං කව පිස්සු කෙලි නැතුව හිටපන්. ටැලි වෙන ಜಾති කැමරා එකක් ස්ටුඩියෝ තියපන්. මේ සෙට් එක තියාගන්නින් අවුට්ඩෝ කරන්න ඕනොත්. එතකොට අපිට ඕන ඉලක්ක කරන්න පුළුවන් නේ කියලා. ඉතින් එකඟ වුණා. ඊට පස්සේ ඔය දෙක ඔහොම යද්දී කියන්නේ පැය භාගයකට රුපියල් ලක්ෂ 5 3ක් විතර වගේ බරපතල 4ක් විතර වගේ කියන බරපතල එකක් තියේදී කඳුබඩ දියතෙම්පුර ස්වාමීන් වහන්සේ කතා කළේ ආයි ගෝලිය දෙන්නෙක් මේ දවස්වල භාවනා කරන පොඩි ආමතු පැටව දෙන්නේ. ඉතින් හරි ජොලිය ඉන්නවා අපි කඩුවෙලත් එහෙමයි මෙහෙත් ඉන්නවා බැලත් හිටවන ඔක්කොම කරනවා. ඉතින් මම කතා කළේ කෝ ගෝලිය දෙන්නා ඉන්නවයි කියලා. මටත් දෙකක් ප්‍රශ්න තියෙනවායි කියලා. එයා කියනවා මේ පෙබරවාරි මාසේ 16යි 22යි පැය දෙක දෙක තියෙනවලු එයාට බෞද්ධයයිකේ ශේෂතද මොකද්ද සියතද මොකද්ද කියන channel එකේ. මම මේ දෙකම reserve කරගෙන ඉන්නේ ඔබ answer දෙන්න. මට ඇහුනේ සියත කියන එක රේඩියෝ එකක් කියලා පස්සේ බලන්න එකක් television. ඊට පස්සේ මම කිව්වා එහෙමනම් මං ඉන්නේ නැහැ. මේ කියලා ඉතින් නමුත් හේමන්ත කියනවා ස්වාමීන් වහන්සේ දැන් එහෙම deny කරන්න එපා. අච්චර වේදමක් කරලා කරුවත් ඔබ answer කරන්න වෙන්නේ. ඒ නිසා මේක බාර ගන්නයි කියලා. ඉතින් අපි ඊට පස්සේ මම ඉතින් යටත් වෙලා ඒක බාර ගන්න ගියා. ඒකට අපි ඒ සතිපාසල අදාළ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඒක 16 කියන්නේ පොය දවස 22 කියන්නේ දියසේම් පුරසංශගේ අම්මා නැති වෙලා අවුරුදු 4 වෙනුවෙන් කරන බෞද්ධයකේ වැඩසටහනක් ඒ ටික අපිට විනයමලු දෙන්නේ ඒක සතිපාසල විනයමයි දෙන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් ඒ ටිකට බාර ගන්නත් අපි මම ඔළුව පාත් කෙරුවා. ඉතින් ඒ ටික ඔය වීඩියෝ පැත්තෙන් එහෙම නැත්තම් කියනවා නම් මීඩියා පැත්තෙන් ඉතින් එදා අර මෙල්බන් කට්ටියත් එක්ක ජගත්ලා නදීප්ලා චමිලත් එක්ක හිටපු එකේ මම හිතන්නේ ඕගොල්ලෝ සම්බන්ධ වුණා වගේ කියලා මට හිතෙන්නේ.
නැහැ ස්වාමීන් වහන්සේ ඒකට සම්බන්ධ වෙන්න විදිහක් තිබුණේ නැහැ. වෙලාවේ ප්‍රශ්න තිබ්බ නිසා.
එදා ඇත්තටම ගොඩක් දේවල් අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරනකොට ඇත්තටම තනිදු එහෙම තමයි අපිට ඒකට හොස් කරේ රංජන් කියනවා ආයෙත් තනිදු ගමු කියලා. මම කව ගන්නෑ. ඒක තීන්දු. ඒක ඉතින් මම ඒකනේ මම වීඩියෝ එක අතර ගත්තේ. රංජන්ට ඒක වෙන කතාවක් නැහැ. මෙල්බන් ගෲප් එකට ඕන නම් ගත්තාවයි. අපි ගන්නෑ. අපි ධම්ම කුසල ස්වාමීන් වහන්සේපත් කරා මීඩියා පිළිබඳව මගේ සම්බන්ධීකරණයට ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම දවචුට්ටි ඕගොල්ලන් හම්බෙනවනේ. ඒ ස්වාමීන් තමයි ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අපි සම්බන්ධීකරණය කරන සමීරගේ බැච්මේට් කෙනෙක්. ඒ සමීර පෞගේ දවසවල ඇවිල්ලා භාවනා කරලා ගියා බොහොම අහිංසක කොල්ලෙක්. ඉතින් මං කිව්වා ඒ ස්වාමීන් වහන්සේ ආරදී මොන ටෙක්නොලොජි එක දැනගත්තත් නැතත් වැඩ කරන්න වෙන්නේ ඒ ස්වාමීන් ශාරදී ඕන කෙනෙක් වැඩ කරතයි සත්‍යයක්වත් දෙන්නේ නැහැ. ලන්ඩන් කට්ටිය වෙලයි මෙල්බන් කට්ටිය දෙන්න ඕන නම් ඒගොල්ලෝ රික්‍රූට් කරපොතින් අපි ගන්න නැහැ කියලා මං රංජන්ව නිකන් මේ කන්ඩෙම් කළා දැම්ම නැත්තම් වීටෝ කරලා අයින් කරා. ඒ මොකද අපි යන්න ඕනේ මේක ස්වාධීන වෙන අයගෙන් මේ ඒක මගේ දායින් ද තිබුණ අදහසක්. ඊ සල්ලි දෙන්න ඕන නම් එදාට ඒ ප්‍රොජෙක්ට් එකට සල්ලි දෙනවා. එහෙම නැත්තම් මේ outsource කරනවා. ඉතින් අපිට මේ දෙකටම දැනට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ක්‍රමයෙන් වීඩියෝ වලින් පැත්තකට ගිහිල්ලා කෙලින්ම ස්කෝල වලට යන කෙලින්ම දැන් යාපනයේ ට්‍රිප් එකක් ඇටලා තියෙනවා. යාපනයේ කට්ටිය දැන් අවුරුදු 3ක් විතර බලාපොරොත්තු ඉන්නවා. 27 ඉඳන් ඉතින් මම බලාපොරොත්තු ඉන්නේ ලබන සුමානයකට වගේ ගත කරන්න කියලා. මොකද ඒක ටිකක් දිග ට්‍රිප් එකක්. ඉතින් ඒ වගේ වැඩ වලට මේ virtual වෙනවා වෙනුවට අපි බැහැල වැඩ කරනවා. ඉතින් ඒකට පුදුම ඒ කියන්නේ සංඝයා ගියාම පුදුම විදියට ඒ නතු කරගෙන කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මාස්ටර් ට්‍රේනර්ස්ලත් පුදුම විදියට නවමු අදහස ඉදිරිපත් කරමින් ඉදිරියට යනවා. ඉතින් ඒක හේමන්ත උපේක්ෂා තරින්දු කට්ටි බොහොම ලස්සනට ඒක කරගෙන යනවා. ඉතින් ඒ කොමාරි ඒ නිසා සතිපාසල මේ තනියම හිට ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. මම අද කතා කරේ විශේෂයෙන්ම මීඩියා එක ගැන. ඉතින් ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවනම් ඒ ගුරු ගෙදර කරන සෙනිරත්න මහත්තයා කියනවා අපිට ඔබ වහන්සේට හම්බුනොත් පැය භාගයක් ඒ පැය භාගය පිළිබඳව ඇඩ්වර්ටයිස්මන්ට්ස් ටේලර්ස් දාන්න පුළුවන්ක විනාඩි 30 විතර වගේ. ඉතින් එතකොටම ස්ක්‍රිප්ට් එක ලියලා තිබුණා වින්ද්‍යා. ආයතන වින්ද්‍යා ලියනව විනාඩි 3ක විතර ඒවා. ඉතින් ඒගොල්ලෝ කතා කරගනි ටේලර් කරන්න පුළුවන් කිව්වා. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සත්‍ය ගණිකන ගන්න. හැබැයි එතකොට ඒකට බෞද්ධ පරිසරයක සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් අපි ඉන්න තත්ත්ව හැටියට තේරුම් අරගන්න ඕන. ඔය ටික තමයි මට මතක් කරන්න හිතුනේ. මේ ළඟදි මම ලියපු ඊමේල් එක මම හිතන්නේ නිරෝෂ්ට කොපි වුණේ නැහැ කියලා. ගිය පාර නම් කරපු එක උදේට එමෙ රෙකෝඩ් වෙලා කොපි වෙලා තිබුණා. ඔය මෙල්බන් එක කරමු සාකච්ඡාව. ඒකේ නදීප් හරිම ලස්සනට කෝඩිනේට් කරනවා. ඒ වගේම හොඳ උසස් මට්ටමකින් පරිපාලනය වෙනවා. ඒ නිසා අපි ඒගොල්ලත් ගැන තිබ්බ විශ්වාසයට ඒගොල්ලෝ තලතුණකමක් තියෙනවා කියලා මට හිතෙනවා.
එමයි ස්වාමීන් වහන්සේ මට මේ නදීප්ගේ ඊමේල් එක නම් හම්බුණා. නමුත් වෙලාව විතිබුනේ නැහැ මේ මේකට ඉන්න. නමුත් ඉතින් දැන් අප්ඩේට් එකක් හම්බෙච්ච නිසා සන්තෝෂයි ස්වාමීන් වහන්සේ වෙන විදිහකට
අමිනාස මට ඊමේල් එක ලැබුණා අපේ වෙලාවෙන් රැත් එකමාට මීටින් පටන් ගත්ත ස්වාමීන් වහන්සේ.
කමන්නේ නැහැ ඒකමාරුණාට කමන්නේ නැහැ. ඇහුවත් කමන්නේ නැහැ නැතත් කමන්නේ නැහැ. ටික ඇහැරලා හිටපල්.
ඊළඟ සැරේ ඉන්න ස්වාමීන් වහන්සේ
ඉතින් මට ඇත්තට සීරියස් දෙයක් නෑ. ඕගොල්ලන්ට ඇත්තට බෑරින් කක් තිබුණෙත් නෑ මේ මීටින් එකේ. මේ මීටින් එකේ අදාළ කට්ටිය කතා කරලා මට වුණා සම්පූර්ණ තිබුණු පරණ ස්ට්‍රක්චර් එක කඩලා සම්පූර්ණ මෙල්බන් වලට එකක් දාලා මේ පැත්තට මිලින්දර දාලා අපේ ටීම් එක ධම්මගුත්තර කුසලට දාලා සම්පූර්ණ දැන් වෙනස් බොඩි තුන ස්කින් කරන්නේ වැදගත් දෙයක් ඔක්කොමලට තියෙන්නේ ඒගොල්ලන්ට රිපෝට් කරන එක විතරයි. එතකොට ඒගොල්ලෝ සප්ලයි ඇන් ඩිමාන්ඩ් සලකා බලાવી.
ස්වාමිනවහන්සේ මෙල්බන් ගෲප් එක කියන්නේ මේ මීඩියා ගෲප් එකනේ.
අපි මම කතා කරන්නේ මීඩියා සබ්ජෙක්ට් එක ගැනද?
එහෙම.
එහෙම ස්වාමිනා. හොඳයි. එහෙනම් මම වෙලා ගන්නවා. මම කුසලට බාර දෙනවා මයික් එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමිනවහන්සේ. සාදු.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේගෙන් තෙරුවන් සරණයි සියලුම දෙනාට නැවත වතාවක්. එහෙනම් අපි අපේ වැඩසටහනේ දෙවනි භාගය ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අති ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, අපි අද ධර්ම දේශනාවට මෙන්න මේ විදිහේ පොඩි චිත්‍රයක්, මෙන්න මේ විදිහේ පොඩි කතාවක් ඉදිරියෙන් තියාගෙන පටන් ගමු. මම හිතනවා මේ කතාවේ චිත්‍රේ අපිට ධර්මදේශනාව ඉදිරියට යනකොට තව තව පැහැදිලි වෙයි කියලා. ඉතින් මේ කියන කතාව ඇත්තටම මේ නිකන් අර පුටාගත් එකක්, නිකන් අර කොපිරයිට්ස් යනවා වෙන කෙනෙක්ට. මොකද්ද? අන පහුගිය දවසක ආවා සුදු මහත්තයෙක්. වැඩි වයස නැහැ. අවුරුදු 25ක් වගේ ස්විස් ජාතික කෙනෙක්. එතකොට මෙයා ඇවිල්ලා අන්න ඉතින් පොඩක් කතා බහ කර කර ඉන්නකොට එහෙම මොකද කරන්න කියලා. එතකොට කියනවා මම සර්ෆර් කෙනෙක්. මම මේ ඉදිරියට රළපදින්නෙක්. මම ඒකත් කරනවා, තව වෙන ජොබ් එකකුත් කරනවා කියලා ඔන්නෝම විස්තරයක් කිව්වා. ඉතින් මම කිව්වා එහෙනම් මේ සර්ෆර් කෙනෙක් නම් රළපදින්නෙක් නම් මේ අපි කරන භාවනාවට හොඳ සම්බන්ධයක් තියෙනවා. අපේ මේ කරන පුහුණුවට හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒක හොඳ උපමාවක් අපිට මේක ලං කරගන්න කියලා. ඉතින් මම කිව්වේ එච්චරයි. මේ මිනිස්සු අනිත් පැත්තට කියනවා, ඔව් සයින් අන්ස ඒක හරි, මේ අපි මේ යෙදෙන වැඩේ, අපි මේ කරන පුහුණුව මෙන්න මේ වර්තමාන මොහොත ගැන හොඳ ඇඟීමක් මේ ක්‍රීඩාව තුළ තියෙනවා කියලා දැන් එයාගේ අදහස එයා කියාගෙන යනවා. මොකද්ද කියන්නේ කියනවා, දැන් අන්න මගේ පිටිපස්සෙන් එන රළේ බිඳීගෙන යනවා. ඊළඟට මගේ ඉස්සරහා රළේ හැදීගෙන ටික ටික ඉහළට මතුවෙමින් යනවා. එතකොට මට පේනවා මගේ අතීතේ කැඩිලා බිඳිලා විසිරිලා යනවා මගේ පිටිපස්සෙන්. ඒ වගේම මගේ අනාගතේ ඉදිරියෙන් ටික 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 හැදී හැදී මෝදු වෙවි එනවා. හැබැයි ඒ අතරේ මම ඉන්නේ මෙන්න මේ වර්තමානයේ. මේ වර්තමානයේ තියෙන අවිනිශ්චිත ස්වභාවයක් කියලා අන්න මේ මනුස්සයා තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න විදිහේ සර්ෆින් කතාවක් හරි හරියට ගැලපෙනවා අපි මේ කරන වැඩේ එක්ක. විශේෂයෙන් අද සම්බන්ධ වෙලා තියෙන කොටසට ගත්තොත් අර අතීත අනාගත කතාවටත් වැඩිය අන්න අර වර්තමානයේ තියෙන සමබරතාවය, මේ වර්තමානයේ තියෙන අවිනිශ්චිතතාවය අදාළ වෙනවා. එන්නේ අවිනිශ්චිතතාවය අඳුනගත්තේ නැත්නම් අපි ප්‍රතිපදාවේ යම් කිසි දුරක් යන්න පුළුවනි. අර විදිහට අතීතේ නම් ඇත්ත තමයි, පිටිපස්සෙන් බිඳි බිඳි කැඩිලා යනවා තමයි, අනාගතෙත් ටික ටික ඉදිරියෙන් මෝදු වෙලා යනවා තමයි. මෙන්න මේ වර්තමානයේ ස්ථිරයි කියලා කෙනෙක් ගන්නවා. මේ වර්තමානයේ දැඩි ලෙස අල්ල ගන්නවා, මේ මැද දැඩි ලෙස අල්ල ගන්නවා. නමුත් ඇත්තටම අනර මැදත් තියෙන්නේ අවිනිශ්චිත භාවයක්. අන්නේ අවිනිශ්චිත භාවය අනිවාර්යෙන් අඳුර ගන්න ඕනේ. ඒක අපිව බොහෝ විට බිය කරවන සුළුයි, ඒක අපිව සහලවන සුළුයි, ඒක අපිව අධෛර්යයටපත් කරන සුළුයි. නමුත් අන්නේ ඒක අඳුනගත්තොත් අන්න කෙනෙක්ගේ ධර්ම මාර්ගය ඉදිරියට යනවා. මේ වැඩන ප්‍රතිපදාව තව ටිකක් පියවරක් දෙකක් තුනක් ලොකු ජීවිත පරිවර්තනයක් දිහාවට ගමන් කරනවා. ඉතින් එන්නේ ඒ කොටස තමයි අද අපේ ධර්ම දේශනාවට ඉදිරිපත් වෙලා තියෙන කොටස. ඉතින් මේ විදිහට වෙන කෙනෙක්ගේ කතාවක් තමයි මං ඉදිරියෙන් තිබ්බේ. කොහොම හරි අන්තිමට මම දාව බෝලෙටත් රෙඩිය හොඳට ඒ මිනිස්සයා ප්ලේ කරා. හොඳ ලස්සනට ප්ලේ කරා. නිකන් අර නිකන් පොඩි නිකන් අපිත් එක්ක වයිබ් වෙන ගතියක් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි කමක් නැහැ. මොකද්ද මේ කියන කතාව කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු, උත්සාහයක් ගමු. ඉතින් මේ විදිහට මම කියන්නම්. දැන් ගිය පාර අපි සත්බොජ්ජංග කතාවකට ඇවිල්ලා නැවතුණා. ඒ ස්වාමීන් වහන්සේ අර නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා පිරිසක් ඉලක්ක කරගෙන කියන මේ කතාව. එතකොට සත්බොජ්ජංග කොහොමද පටන් ගන්නේ, කොහොමද ආරම්භ කරන ලද්දේ කියන විස්තරයක් අපි කරා. මේ විදිහට අන්න කෙනෙක් සත්බොජ්ජංග ආරම්භ කරා වෙනවා. කොයි විදිහටද ආරම්භ කරේ වෙන්නේ කියලා අන්න පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේගේ වෙන තැනක තියෙන විස්තර තොරතුරු ටිකක් අපි ඉදිරියෙන් තියාගත්තා. ඉතින් මෙතනින් එහාට තව ටිකක් මේ ආරම්භ කරන ලද සත්බොජ්ජංග වැඩිවීමට, මේරීමට, සම්පූර්ණ වීමට පත් වෙන්නේ කොයි ආකාරයෙන්ද, කොයි දිශාවටද කියන එක තමයි අද අපේ ඉදිරියෙන් තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ටික ඔක්කොම පටන් ගන්න කලින් මේ විදිහේ කතාවක් කියන්නම්. එදත් මම කිව්වා මොකද්ද මේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා මෙන්න මේ විදිහේ දෙයක්. මොකක්ද අහන්නේ? මේ කලතොළු මෝඩයා, කලතොළු මෝඩයා කියනවා කොතකින් නම් කලතොළු මෝඩෙක් වෙයිද කියලා මේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම සරල උත්තරයක් දෙන්නේ. මොකද්ද? මෙන්න මේ ප්‍රතිපදාව නොඇඩපු කෙනෙක්, මේ විදියට මනස තුල පුහුණුවක් නොකරපු කෙනෙක් තමයි අර විදියට කලතොළු මෝඩෙක් වෙන්නේ. බොහොම සරලයි. හරිද? ඊට පස්සේ තව දැනක් අහනවා, දිලින්දා දිලින්දා කියලා කියනවා කොපමණකින් නම් දිලින්දෙක් වෙයිද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අන්න මේ ප්‍රතිපදාව නොඇඩපු කෙනෙක්, මේ ප්‍රතිපදාව තමුන්ගේ මනස තුල පුහුණු නොකරපු කෙනෙක් කන්න දිලින්දෙක් බවට පත් වෙනවා. ওই විදිහේ උත්තරයක් දෙනවා. ඊට පස්සේ අහනවා ප්‍රඥාවන්තෙක් ප්‍රඥාවන්තෙක් කියලා කියනවා කොතකින් නම් ප්‍රඥාවන්තෙක් වෙයිද? එතකොට කියනවා හරි සරලයි, මේක කරපු කෙනා ප්‍රඥාවන්තෙක්, මේක වඩපු කෙනා ප්‍රඥාවන්තෙක්. එහෙම නැත්නම් එයාව අර කලතොළු මෝඩ ගණයට තමයි වැටෙන්නේ. ඊට පස්සේ පෝසතෙක් පෝසතෙක් කියලා කියනවා කොතකින් නම් පෝසතෙක් වෙයිද? ඒකත් එහෙමම තමයි. මොකද්ද මේක වැඩුවොත් එයා පෝසතෙක්, එහෙම නැත්නම් දිලින්දෙක්. ඔපමණකට සරලයි මේ වැඩේ. එතකොට අපි ඔය පොත් ගිලපු කට්ටිය, පොත් ඇලර්ජික් වෙට්ට කට්ටිය, එහෙම නැත්නම් බේතෙන් හැදිච්ච ලෙඩ තියෙන කට්ටිය අරන් බැලුවොත් අන්න ඒගොල්ලෝ අමුතු හීන ලෝකයකට, අමුතු විචිත්‍රවත් ලෝකයකට අපිව අරගෙන යන්න හදනවා. බොහොම ගැඹුරු ධර්ම කරුණු බර ගානක් පෙන්වන්න හදනවා. නමුත් අන්න ඒ පමණකට මේ ධර්ම කරුණු පෙන්වුවත්, ඒ පමණකට විස්තර කරන්න හැදුවත්, ඒ හැම දෙයක්ම මෙන්න මේ වගේ සරලත්වයක් තුලින් තමයි මැනෙන්නේ. මොකද්ද මේ කියන කෙනා, මේ කතා කරන කෙනා මේක පුහුණු කරපු කෙනෙක්ද නැති කෙනෙක්ද? එපමණකට සරලයි මේ මිම්ම පුහුණු නොකරපු කෙනෙක් කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර තනතුරු දැරුවත්, කොච්චර වටිනාකම් රැස් කරගෙන ඉඳියත් වැටෙන්නේ අර විදියට දිලින්දෙක් ගණනට, මෝඩෙක් ගණනට තමයි වැටෙන්නේ. පුහුණු කරපු කෙනා අන්න සමහර විට පාරාදු ගන්න මනුස්සයෙක් වෙන්න පුළුවන්. සමහර විට කිසිම උගත්කමක් නැහැ කියලා අපි ගණන් නොගන්න මනුස්සයෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ මනුස්සයා යන්න අර විදිහේ ප්‍රඥාවන්තයෙක් බවට, පෝසතෙක් බවට පත් වෙනවා. එච්චරම සරලයි මේ වැඩේ. එතකොට අන්න ওই විදිහට පුරුදු නොකරපු කට්ටිය ඇවිල්ලා කතා බහ කරනකොට හරි ලස්සනට අල්ලන්න පුළුවන්. මොකද්ද වචන 10 15 20 30 කියනකොට තේරෙනවා මේ කොහෙටද අපිව අරගෙන යන්න හදන්නේ කියලා. දැන් අර සුදු මහත්තයත් එක්කම ආපු තව සුදු මහත්තයෙක් ඉන්නවා. එයා බොහොම මොරපු කෙනෙක්. එයා බොහෝම වටිනාකං ගොඩක් රැස් කරගත්ත කෙනෙක්. නමුත් කතා කරන්න ගිහාම අරයාගේ ලකුණු කැපෙනවා. අර පොඩි කොල්ලගේ කිසි වැඩි බරපතලකම් කියවන්න නැති එකාගේ ලකුණු වැඩෙනවා. මේ කතා බහින් ගත්ද අන්න අමුතු හීන ලෝකෙ කරන් යන්න යනවා. මට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. මම පොත් ලියන කෙනෙක්. මම මේ විදිහට පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා තව කෙනෙක් ගැන. මම මේ ධර්ම මාර්ගයට බැහැපු කෙනෙක්. ඊට පස්සේ මම මේ විදිහට මාස ගණන් බුරුමේ ඊළඟට එහෙ මෙහෙ ගිහිල්ලා තියෙනවා කියලා හොන ලොකු කතාවක් කියනවා. ඊට පස්සේ මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා තව ලොකු කතාවක් කියනවා. ඉතින් ඔය ටික ඔක්කොම අහගෙන ඉන්න ගියොත් වරුවක් විතර එතනම වැය කරන්න පුළුවන්. ඒ වෙනුවට අන්න පොඩ අතරමඟින් කඩලා පොඩ පොඩ ඉන්නකො මේ තේ කෝප්පයක් තියුණා ඒක අරන් එන්නම් මං කියලා අන්න යනවා. බෑනේ කරන්න. අහල ඉවර කරන්න බෑ. මොකද හේතුව අන්න අර අර සරලව අර තුලින් තමයි මැනෙන්නේ. අර විදිහේ දෙයකින් තමයි මැනෙන්නේ. පුරුදු කරලාද නැද්ද? මේ ප්‍රතිපදාව වැඩිලාද නැද්ද? වැඩිලා නම් ඒ කතා කරන එක හරිම ප්‍රායෝගිකයි. ඒ කතා කරන එක අපි කාට වුණත් තේරෙනවා. නොවැඩුණු කෙනෙක් අන්න අර විදිහට පච කෙලගෙන යනවා. නමුත් ටික වෙලාවක් යනකොට තේරෙනවා මොකද්ද මේ කියන කතාව. මේකේ අවුලක් තියෙන පාටයි. මේකේ මොකක් හරි මේ පරස්පර ගතියක් තියෙන පාටයි. මේ විදිහට පටන් ගත්තාම ඉවර කරන්න නැති පමණට කතා කරනවා. නමුත් මේ කියන දේ අපිට ප්‍රායෝගික ජීවිතයට ලං කරගන්න පුළුවන්ද? ඒ මිම්ම හරිම වටිනා මිම්මක්. ඒ මිම්ම අනිවාර්යෙන් අපි ළඟ තිබිය යුතු මිම්මක්. එහෙම නැත්නම් ඔය ජීවිතේ මුලා වෙලා මුලා වෙලා අහවර කරන්න පුළුවන් සංසාර ගමනක් නම් නෙමෙයි මේක. ඒ වෙනුවට හැම වෙලෙම බලන්න මේ කතා කරනගෙන කතා කරන්නේ මොකක් මත පදනම් වෙලාද? මේ කතා කරන එක අලි ලස්සනයි, හරි විචිත්‍රයි, හරිම ඕජාවක් පෙන්නනවා. නමුත් මේ යන්නේ හීන ලෝකෙකද නැත්නම් මේ ප්‍රායෝගිකත්වය තුළද? ඒ සරලත්වය එන්නේ අන්න අර මිම්මෙන් තමයි. එතකොට අහිංසක මිනිසෙක් වෙන්න පුළුවන්, දිලින්දෙක් වෙන්න පුළුවන්, අර විදිහට අධ්‍යාපන මට්ටම් නැති කෙනෙක් වෙන්න පුළුවන්. වචනයක් දෙකක් තුනක් කතා කරනකොට තේරෙනවා මෙයා පෝසතෙක් ඇත්තටම. මෙයා ප්‍රඥාවන්තයෙක් ඇත්තටම. එහෙම නැත්තම් අර කොච්චර දේවල් රැස් කරගෙන ඉඳියත් දිලින්දෙක් ගානට මෝඩයෙක් ගානට වැටෙනවා. ඉතින් මාත් එක තරහ වෙන්න එපා. ඔය බුදුරජාණන් වහන්සේගේ මිම්ම තමයි තියන්නේ. හොඳයි. කොහොම නමුත් ඉතින් ඔන්න ඔය වැඩේ බලන්න. එතකොට දැන් බණ කියන්නත් හරිය කැමති කට්ටිය වගේ ඉන්නවනේ. එක දිගට බණ කියාගෙන යන කැමති කට්ටිය. ඒ කියන කට්ටියටත් කල්පනා කරලා බලන්න ඕනේ. මම මේ කියන දේ මේ පොළවේ පැල කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්තම් මම මේ පිරිසගෙත් කාලේනාස්ති කරගෙන මගෙත් කාලේනාස්ති කරගන්න දෙයක්ද මේ කරන්නේ? එහෙනම් පොඩි වෙනසක් කරගන්න වෙනවා. මේ හදවතට දැනෙන දේ කතා කරන්න පුළුවන්. තමුන්ගේ අත්දැකීමෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඒ කතා බහ හැම වෙලේම කොයි දිහාවටද ගැලපෙන්නේ? ඔහේ අර මායා බෝංචි වගේ උඩට උඩට හැදීගෙන යන කතාවක්ද මම මේ කරන්නේ? එහෙම නැත්නම් නැවත නැවත ග්‍රවුන්ඩ් වෙන, නැවත නැවත පොළවට එන, නැවත නැවත භූගත වෙන කතාවක්ද මම කරන්නේ? ඒ භූගත වීම අනිවාර්යෙන් වටිනවා. මොකද හේතුව ඒකේ තමයි මේ ධර්මයේ රැඳිලා තියෙන්නේ. ඒ සරලත්වය තුළ තමයි මේ ධර්මයේ රැඳිලා තියෙන්නේ. ඒ විදිහට මේක අපිට වෙරිෆයි කරන්න පුළුවන්. මේක අපිට සරලව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අනේ සරලත්වය තමුන්ගේ කතා බහට එක්රැස් කරගන්න. එතකොට අන්න අර හදවතට දැනෙන දේ කියන එක හරිම අමුතු පුදුම වටින බණක් වෙනවා. වෙන මුකුත් නෙමෙයි කතා කරන්නේ, නොදන්න දෙයක් නෙමෙයි කතා කරන්නේ, තමුන්ගේ අත්දැකීමෙන් කතා කරන්නේ. ඒ අත්දැකීමෙන් කතා කරන කෙනා කියන බණේ අන්න හරිම ඕජස තියෙන හරිම අහන්න වටිනා බණක්. ඉතින් සමහරු හිතනවා කල්පනා කරනවා මොනවද මේ පැයක් කිව්වා කිව්ව දෙයක්වත් නැහැ, අන්තිමට මුකුත් පාළි වචනයක් කිව්වෙත් නැහැ, මොකද්ද මේක කියලා කල්පනා කරනවා. එතකොට මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? වෙනම මොනවා හරි තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඇත්තටම අන්න අර පාලි වචන නැති වුණත්, බරපතල වචන නැති වුණත් තමුන්ගේ අත්දැකීමෙන් කතා කරා නම් ඒ අත්දැකීම තුළ මේ කියන ධර්මය ඕන තරම් සැඟවිලා තියෙනවා. මේ කියන මහා ගැඹීර ධර්මය සැඟවිලා තියෙනවා තමුන්ගේ සරල අත්දැකීම තුළින්. එහෙම නැත්තම් කෙනෙක් බොහෝම අමුතු ලස්සන කතාවල් කරගෙන යනවා. නමුත් කාලෙත් එක්ක ඔය කාට කාටත් තේරෙනවා. ඕක නිකන් පොඩ නිකන් කාලයක් දිල බලන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් ඒක කාලය විසින් විසඳලා දෙන්න ඉඩක් දෙන්න. කාලයට පොඩි ඉඩක් දෙන්න. එතකොට කාටකාටත් තේරෙනවා මේ කියන කතාව මොකක් හරි අවුලක් තියෙනවා. ඔය අහන මිනිස්සුත් නිකන් මේ මෝඩයෝ නෙමෙයි. එහෙම මෝඩකමක් නැහැ මේ මිනිස්සුන්ගේ. ඔය කාටකාටත් ටික ටික තේරෙනවා ඔය කියන කතාව. කවුරු කවුරුත් ඔය මුණෙන් මුකුත් විදහන් නොදැක්කුවට ඉතින් යම්කිසි පරීක්ෂාවක් කරමින් තමයි අහන්නේ. එතකොට ටික දවසක් රැවටෙන්න පුළුවන්. ටික කාලයක් අර විදිහට කතන්දර ගොතන්න පුළුවන්. නමුත් ටික දවසකින් තේරෙනවා මේක මේ බොරුවට මේ පිම්බිල්ලක් මේ කරන්නේ. මේක ඇතුළේ ඇති හරයක් නැහැ. මේක ඇතුළේ ඇති ඕජසක් නැහැ. මේ කියන බණේ තමුන්ගේ ප්‍රායෝගික ජීවිතයට ගැළපිලා නැහැ. එහෙම නැත්තම් වැඩක් නැහැනේ. එහෙම නැත්තම් කොච්චර කතා කරත් වැඩක් නැත. ඒකින් හින්දා නැවත නැවත බණ කියන කට්ටිය බලන්න ඕනේ. මම නැවත නැවත මේක මේ ප්‍රායෝගික ජීවිතයට වටින දෙයක්ද, ප්‍රායෝගික ජීවිතයට ලං වෙන දෙයක්ද, මම මේ කරන කතාවහේ යම් කිසි ප්‍රයෝජනයක් තියනවද, එහෙම නැත්නම් ඇත්තට මේක කාලේ නාස්ති කිරීමක්, අර විදිහට බුදුරජාණන් වහන්සේගේ මිම්මට අනුව මැනෙන්නේ වැරදි දිහාවට. ඉතින් ඒක නිසා අන්නේ හදවතේ පණිවිඩේ හොඳයි. හදවතේ පණිවිඩේ බොහොම ඕජස සහිතයි. නමුත් ඒ පණිවිඩේ අපි හැම වෙලේම අර කී කොටුවට දාලා ඉදිරිපත් කරන්න ඕනේ. අර කී මිම්මට දාලා ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් කියනවා කොහෙන් ගියත් අන්තිමට සතියට එනවා. ඉතින් ඇත්ත තමයි. මැක්කා ගැනම තමයි කියන්න තියෙන්නේ. මැක්කාගෙන් පිට වෙන දෙයක් කියලා වැඩක් නැහැ. ඔය කොච්චර දේවල් ඉදිරිපත් කරත් මේ වර්තමාන මොහොතට අවදි වෙන්න. එතකොට මොකද්ද ඒක තුල තියෙන දේ කියලා ප්‍රකාශ කරන්නේ. දැන් පහුගිය දවස ගන්න ස්වාමීන් වහන්සේලාගේ මොකක් හරි වැඩසටහනකට ගිහිල්ලා ඉතින් අර උදේ වරයන්කයක් කරනවා නේ ගෙදි. ඉතින් වාඩි වෙලා මං ඇහුවා අර දැන් මොනවද දැනෙන්නේ දැන් වර්තමාන මොහොතට අවධානය යොමු කරාම. ඉතින් එක එක්කෙනා කියන පස්ස පැත්ත තද වෙලා තියෙනවා. සද්ද ඇහෙනවා, මේ භාජන පෙරලනවා ඇහෙනවා, කුරුළු සද්ද ඇහෙනවා මේ විදියට කියලා කියනවා. ඒතර එක හාමුදුරු කෙනෙක් කියනවා මට හිතවිල්ලක් එනවා. හිතවිල්ලේ අදහස තමයි ඔබ වහන්සේ මේ කියන එක තද්ද බොරුවක්ද කියලා. ඔබ වහන්සේ මේ කියන එක නිවැරදි කතාවක්ද නැත්නම් වැරදි කතාවක්ද කියලා තමයි. ඉතින් ඔය ඉදිරිපත් කරන්න වෙන ප්‍රශ්නයක් වෙන අඳෝනාවක් තමයි නගන්නේ. නමුත් මං කිව්වා ඉතින් ඕක ඔච්චර ගැඹුරු විදියට බරපතල විදියට ඉදිරිපත් කරන්න හැදුවට, වටිනා විදියට ඉදිරිපත් කරන්න හැදුවට අපි ඔකටත් කියන්නේ හිතවිල්ලක් කියලා තමයි. ආ හිතවිලි දැනෙනවා වර්තමාන මොහොතට කියලා කිව්වා. නැත්නම් ඔක දිගේ ගියාම අන්න ලොකු ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න පුළුවන්. ඉතින් යන මනුස්සයා තමයි මෝඩයා වෙන්නේ. ලීලා යන මනුස්සයා තමයි මෝඩයා වෙන්නේ. එතකොට ඔය විචිත්‍ර කතා ගොඩ දේවල් බැලුවාම අන්න අර හිතවිලි ඔස්සේ ගමන් කරපු ඒ විස්තර තමයි මේ කියන්නේ. එතකොට අමුතු හීන ලෝකයකට අපිවත් අරන් යනවා. අඟහරු ලෝකේ ජනාවාස ඇති කරන්න කතා කරනවා. ඒකේ පරමාණු බෝම්බයක් පුරවලා උෂ්ණත්වය වැඩි කරන්න කතා කරනවා. මේ තාම පොළවේ ඉඳලා තාම මේකෙන් මේ හාන්දරවත් තියාගන්න බැරි වෙච්ච එකේ අඟහරු ලෝකෙට ගිහිල්ලා ජනාවාස ඉදි කරන්න කතා කරනවා. හාන්දර ගියා කියලා යන්තම් කොහොම හරි බොරුවක් කියලා අර හීතල යුද්ධයක් යන්තම් දිනාගත්තා. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඒ යථාර්ථයට අවදි වෙන්න පොළවේ අවධානය තියන්න. පොළව බේරගෙන ඉන්න, මේ වටපිටාව බේරගෙන ඉන්න, මේ යන ක්‍රියාවලිය පොඩ්ඩක් නවත්තගෙන ඉන්න, තියෙන ලෝකේ බේර ගන්න, අලුත් ලෝක හදන්න කලින්. ඉතින් ඔන්න ඔය විදිහේ සරලත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සරලත්වය සඳහා නැවත නැවත යොමු වෙන එක කාට කාටත් ඇඟට ගුණයි. ඉතින් ඒ විදිහ අදහසක් ඉදිරිපත් කළාම අද මේ කතාවට බැස ගන්න මට හිතුණා. ඉතින් කොහොම හරි ඔන්න ඔය බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මෙන්න මේ විදිහ දෙයක් කියනවා. මොකද්ද? දැන් අපි ගිය සතියේ මතක් කරා අන්න අන්‍ය ආගමික කට්ටියත් අන්‍ය ආගමික තීර්ථකියොත් අහනවා ස්වාමීන් වහන්සේලා පිරිසකගෙන් මොකද්ද මේ 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 සත්තබොජ්ජංග සත්තබොජ්ජංග කියලා කියන ඕගොල්ලොත් කියන අපිත් කියන. එතකොට මොකද්ද ඔය ශාසනේ මේ ශාසනේ අතර වෙනස කියලා ඔන්න ඔය විදිහේ කතාවක් කියනවා. එතකොට මේ හාමුදුරුවන් ටිකට උත්තරත් නැහැ. ඉතින් එහෙම මේක උඩ බිම බලලා ඇවිල්ලා මුකුත් ඒකට කියන්නේ නැතුව ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බලන්න හාමුදුරනේ අපිට වෙච්ච දේ මෙන්න මෙහෙම බෝලයක් දැම්මනේ. ඉතින් අපි මුකුත් නොකිය නැකිట్లా ආවා. ආ එහෙම ඇව්වාම් කිය අහපන් මොකක් නිසාද ඕක වඩන්නේ, මොන අදහසින්ද ඕක වඩන්නේ කියලා අන්න අර බුදුවරයෙක් පහළ වෙන කාලෙක මේ බොජ්ජංගවල වෙනස ප්‍රකාශ කරනවා. සාමාන්‍යනුත් තියෙන්න පුළුවන් ඔයාගේ වැඩීමක්. නමුත් මේක විපුල භාවයට, පරිපූර්ණ භාවයට සම්පූර්ණ වීම සඳහා හේතු වෙන්නේ බුදුරජාණන්ගේ පහළවීම. ඒ බුදුරජාණන්ගේ පහළවීම තුලින් අපිට අමුතු විදිහේ අලුත් දෙයක් පෙන්වුම් කළ දෙනවා, අමුතු විදිහේ වෙනස් පැත්තක් පෙන්වුම් කළ දෙනවා. එන්නේ ඒකෙන් තමයි මේ වඩනා වූ බොජ්ජංග පරිපූර්ණ වීමකට, සම්පූර්ණ වීමකට පත් වෙන්නේ. මොකද්ද මේ කියන කතාව? අන්න කියනවා සක්විති රජ කෙනෙක් පහළ වුණාම ඒ සමගම මෙන්න මේ විදිහේ රතන හතක් පහළ වෙනවා කියලා. ඔන්න සක්විති රජ කෙනෙක් තමයි උපමාවට ගන්න කියනවා. චක්‍ර රත්නයක්, හස්සි රත්නයක්, අස්ස රත්නයක්, ඊට පස්සේ මාණික්‍ය රත්නයක්, ස්ත්‍රී රත්නයක්, ගෘහපති රත්නයක්, ඒ වගේම පුත්ත රත්නයක්. ওই විදිහට හත් දෙනෙක් පහළ වෙනවා සක්විති රජ කෙනෙක්ගේ පහළවීමකුත් එක්ක. ඒ වගේම කියනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළවීමකුත් එක්ක මෙන්න මේ විදිහට බොජ්ජංග හතක් පරිපූර්ණතාවයට පත් වෙනවා. මේ විදිහට පරිපූර්ණ, සම්පූර්ණයෙන් පිරිපුන් කරලා ඉවර කරන ලද බොජ්ජංග හතක් මේ ලෝකෙට පහළ වෙනවා. ඉතින් ඔන්න කරලා ඉවර කිරීමේ කතාව අන්න අන්‍ය ආගමික කෙනෙක්ට අඳුර ගන්න බෑ. ඒගොල්ල සමහර විට මේ වගේ දෙයක් වඩනවා, වඩන්නේ හැබැයි වෙන අදහසකින්, වෙන වෙන දේවල් ඉලක්ක කරගෙන තමයි වඩන්නේ. ඉතින් මෙන්න මේ කරලා ඉවර වෙන කතාව, මේක පිරිලා ඉවර වෙන කතාව, මේ විදිහට බොජ්ජංග හතක් සම්පූර්ණ වෙන කතාව මොකද්ද? අන්න අර කොල්ලා කියන සර්ෆින් එකත් එක්ක ඔක හරියට සම්බන්ධයි. මොකද්ද අපි අතීත අනාගතය ගැන තේරුම් ගන්න පුළුවන්. නමුත් වර්තමාන මොහොත දැඩි ලෙස ගත්තොත් එයා ගොඩක් වෙලාවට අන්න ඒක තුලින් වෙහෙසක් ඇති කරගන්න එතන හිර වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතනින් එහාට යන්නේ කොහොමද? අන්න මේ වර්තමානෙත් අවිනිශ්චිත භාවයක් තමයි තියෙන්නේ. අවිනිශ්චිත භාවයක තමයි මේ සමබරතාවය තියෙන්නේ. ඒක කොයි වෙලාවෙ බිඳිලා යයිද කියලා කියන්න බෑ. අන්නේ වෙනස, අන්නේ අවස්ථාව තේරුම් ගැනීම තමයි මේවා සම්පූර්ණ දිහාවට, පරිපූර්ණ දිහාවට යොමු වෙන්න හේතුව, පරිපූර්ණ දිහාවට ගමන් කරන්න හේතුව. ඉතින් ඔය ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න, නිතර නිතර ඇහෙන ප්‍රශ්න ඔකත් එක්ක හරි හරියට සම්බන්ධයි. දැන් පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මේ උදේ පරියන්කෙනම් හොඳයි, හැබැයි දවල් දානෙන් පස්සේ පරියන්කේ හරි නෑ, ඒක මට සෙට් වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් මම මොකද කරන්නේ? නැගිටලා ගිහිල්ලා එක්කෝ සක්මන් කරනවා, එහෙම නැත්නම් පොඩ්ඩක් වෙන වැඩකට මගේ අවධානය යොමු කරනවා. මොකද ඒක හරියන්නේ නෑ. තව කෙනෙක් කියනවා උදේ පරියන්කයක් කරනවා වැඩට යන්න කලින්, හවස නින්දර කලින් තව පරියන්කයක් කරනවා, පැය දෙකක් මම මේ විදිහට කරනවා. අන උදේ එක නම් හොඳයි ස්වාමීන් වහන්සේ, හවස එක නම් අවුල්, හවස එක නම් හරියන එකක් නෙමෙයි කියලා කියනවා. ඉතින් නිතර නිතර ඇහෙන ප්‍රශ්න සමහර විට අදත් ඔයගේ ප්‍රශ්න දෙක තුනක් ඇහෙන්නේ නැති. එතකොට කියනවා මොකක්ද? අන උදේ එක හොඳයි, හොඳට හුස්ම බලන්න පුළුවන්, ඕන විදිහක මට සිහිය පවත්වන්න පුළුවන්, හොඳ පැය ගියාද කියලා තේරෙන්නේ නැහැ, හොඳ ජොලියකින් හොඳ විවේකයෙන් කල් ගෙවුණා. නමුත් අන්න හවස එක හරියන්නේ නැහැ, මේක නිකන් පළලලුණු දැම්මා වගේ. සමහර විට අර දවස පුරා වෙච්ච ඒවා, ඇඟේ පතේ තියෙන විඩාව, කායික වේදනා ඔක්කොම එනවා. දවල් දාණයෙන් පස්සේ නම් බත් මතත් එනවා, ඒ මදිවට මේ මහා ඌස්නෙකුත් නැගිලා එනවා. ඒතර දාඩි දමමින්, වෙහෙසෙමින්, පීඩාවටපත් වෙමින් මේ කායික පීඩා අතරේ මට හුස්මක් තියා මොකක්වත් තියාගන්න හැකියාවක් නැහැ. ඒ විදිහේ කිසිම පහසුවක් මේ කයෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න පළලලුණු දැම්මා වගේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔය දෙක අතර වෙනස හඳුන ගන්න බැරුව ඔතනින් එහාට ඔය වැඩේ ජීවෙන්නේ නැහැ. විතර අපේ මිම්ම මොකද්ද? මේ වඩන ප්‍රතිපදාව ගැන මිම්ම මොකද්ද? අර විදියට සූස්තියක් ගැනද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් ඔය වඩන දේවල් වල අභාවයකුත් තියනවා කියලා හඳුන ගැනීමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ හඳුන ගැනීම කරන්න අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ කෝණයෙන් බලනවා නම්, ඒ බැල්මෙන් බලනවා නම්, එතකොට ඒ කෙනාට උදේකටත් වැඩිය මේ නියම වැඩේ වෙන්නේ දවල් එකේ කියලා හිතෙන්න පුළුවන්. උදේකටත් වැඩිය නියම වැඩේ වෙන්නේ රාත්‍රියේ පරයන්ක කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒ වෙනස්කම් අපි තුළ ඇති කර ගත්තේ නැත්තං අපි හැමදාම අර උදේකට විතරක් හිර වෙච්ච කෙනෙක් අර මෝර පරිතය උදේතයන් චක්කුම එතකොට ජොබ්බෙකට යන්න කලින් තමයි ඒවත් සී කරන්නේ ජොබ්බෙකට ගිහිල්ලා ඇවිල්ලා නින්දට කලින් සී කරන්නේ නැහැ ඉතින් රෑ මලොත් එහෙම පොඩි අස්පට්ටයක් එන්න පුළුවන් වෙන මොකක් හරි වැරදි ලෝකෙකට යන්න පුළුවන් වෙයි දැන් පවුගේ දවසක් කෙනෙක් බැරිලාවත් මෙහෙම මලොත් මලොත් කොහේයිද දන්නේ ඉතින් කියන්න බෑ කොහේයිද දන්නේ ඇත්තටම ප්‍රශ්නයක් තමයි ඉතින් ඔන්න ඔය දෙක අතර වෙනස ඔය දෙක අතර වටිනාකම් වල වෙනසක් අනිවාර්යයෙන් අපිට ඇති කරගන්න ඕනේ නැත්නම් ඔතනින් එහාට ඔය ගමන යන්න හරි අමාරුයි ඒ වෙනුවට අපි දමල ගහලා මොකද්ද හොයාගෙන යනවා මොකද්ද අමුතු වෙන කතන්දරයක් හොයාගෙන යනවා ඉතින් ඔන්න ඔක ගැන කියන යම්කිසි අවස්ථාවක් සඳහන් වෙනවා මෙතන කියනවා මෙන්න මේ විදිහේ දෙයක් එතකොට අන්න හරියට නිකන් උදේ දවල් පරියන්ක දෙක වගේ නැත්නම් උදේ රෑ පරියන්ක දෙක වගේ මේ දෙක අතර වෙනස තමයි කියන්නේ මොකද යම්කිසි වෙලාවක මේ හිත හැකිලුනේ වේද අන්න ඒ වෙලාවේදී නොවැඩිය යුතු බොජ්ජංග තුනක් ඇත මොනවද නොවැඩිය යුතු බොජ්ජංග අන්න පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තුන වඩන්න හොඳ නෑ ඒ වෙලාවට ඊළඟට කියනවා යම්කිසි වෙලාවක මේ හිත විසිරුනේ වේද අන්න ඒ වෙලාවේදී වීරය ධම්ම විජය පීති කියන බොජ්ජංග තුන වඩන්න හොඳ නෑ ඒ වෙනුවට අනිත් ඒවා තමයි ඒ වෙලාවට වඩන්න ඕනේ කියලා අන්න අර තුනේ කෑලි දෙක සතිය තමයි මැද්දෙන් තියලා තියෙන්නේ තුනේ කෑලි දෙක දෙපැත්තට දාලා කියනවා එතකොට අන්න හිත හැකිලුණු වෙලාවට ධම්ම විජය වීරය ප්‍රීති කියන බොජ්ජංග වඩන්න සිත විසිරුණු වෙලාවට අන්න පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග තුන වඩන්න කියලා කියනවා. එතකොට අපි හිතමු දැන් අන්න උදේකේදී අපිට ඇත්තටම හුස්ම හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. හුස්මෙම හිත පවත්වන්න පුළුවන්. අන්න බොහෝම නිකන් කල් ගෙවුනා තේරෙන්නේ නැති තත්ත්වයකට මේක දියුණු වෙලා යනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ යන ගමන හොඳයි. නමුත් අර දවල් වෙලාවකදී මෙහෙම වාඩි වුණාම අර හිත එක විදිය තියන්න බැරි වෙලාවක වාඩි වුණාම අන්න ඒ පද්ධතියත් එක්ක ඉන්න පුළුවන්ද? ඒ පද්ධතියේ එහෙ මෙහෙ කපල ලලුණු දාලා වගේ තියෙන අපහසුතාවයත් එක්ක යැපිලා ඉන්න පුළුවන්ද? ඒ වෙලාවට කෙනෙක් හුස්ම බලන්න උත්සාහ කරත් ඒක බොහොම වෙහෙසයි. ඒක කරන්නත් අමාරුයි. එතකොට එක්තරා විදිහක මේ ප්‍රතිපදාව අපි අරන් යන්නේ හැම වෙලේම නිවැරදි දිශාවට. එතකොට හුස්ම බලන්න පුළුවන් වෙලාවක් තියෙනවා. බැරි වෙලාවක් තියෙනවා. ඒ වෙලාව දෙක අඳුරගත්තේ නැත්නම් අන්න කෙනෙක් මේ කියන කතාව තේරුම් නොගත්තා වෙනවා. අපි එදිනෙදා වැඩක් කරනකොට වුණත් අන්න යම්කිසි විදිහක සවිස්තරව විමසලා බලලා වැඩ කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. තව වෙලාවකට අන්න එහෙම අවධානයක් දෙන්න බෑ. ඒසර ඔය දෙක අතර වෙනස දන්නේ නැත්නම් අපිට අන්න වැරදි වැඩ වැරදි වෙලාවේදී කරන්න යවුනා වෙනවා. ඒක නිසා අන්න අර විවේක වෙලාවට හොඳට අරමුණ බලන්න පුළුවන් වෙලාවට ඒකට අවධානය යොමු කළා ඒකත් එක්ක ඉඳලා අර විදියට සිහිය පිටවන්න පුළුවන්. නමුත් හොඳම වැඩේ වෙන්නේ අන්න අර දවල් වෙලාවට අපේ තියෙන වැරදි මතවාද කැඩිලා යන්නේ අන්න අර රාත්‍රී වෙලාවට ඒ පළ ලලුණු දැම්මා වගේ වෙලාවට තමයි නියම භාවනාවක් වෙන්නේ. නියම භාවනාවක් කියලා මොකද හඳුන්වන්නේ? අපි අර වැරදියට අදගෙන තියෙන දේවල් නිවැරදි කරගන්න ඒක හොඳ අවස්ථාවක්. ඉතින් ඔක සක්මනේ තියනවා. සක්මනටත් සමහරු අකමැති ඒකයි. එදිනෙදා වැඩ නම් කොහොමත්ම ලං කරන්න බැරි ඒකයි. මොකද හේතුව අන්න අර අමුතු අදහසකින් තමයි මේක දිහා බලන්නේ. නමුත් බලන්න අන්න අර විසිරුණු වෙලාවේදී ඒ විසිරුණකත් එක්ක ඉන්න පුළුවන්ද? මට මගේ ඕන විදිහට පවත්වන්න බෑ. මට ඕන විදිහට අවධානය තියන්න බෑ. මට ඕන විදිහට හිතවිලි නැතුව හිතවිලි අයින් කරලා ඉන්න බෑ. ඒ වෙනුවට අන්න අර ඉන්න ක්‍රියාවලියත් එක්ක ඉන්න පුළුවන්. ඕක තමයි අන්න අර කියන වෙනස. අන්න අර කියන පරිවර්තනෙ. මේ වර්තමානයේ තියෙන අවිනිශ්චිතභාවය අපි අඳුන ගන්නවා. එහෙම නැත්නම් අපි කියනවා අම්මෝ අරමුණ නම් ස්ථිරයි. මේ උස්ම කියන එක කවදාවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි. මේ අනිස්තිර ලෝකේ උස්ම ස්ථිරයි කියන අදහසකට එනවා. එහෙම අරගෙන ඉන්න කෙනෙක් දිහා බැලුවාම හිතන්න පුළුවන් සාමාන්‍ය අර එදිනෙදා කාලා බිලි ඉන්න උන්ටත් වැඩිය දැඩි නිත්‍ය සංඥාවකින් තමයි කල්ගත කරන්නේ. බරපතල නිත්‍ය සංඥාවක් තියෙනවා අරිටත් වැඩිය. මොකද හේතුව අර පුරුදු කරන්නේ අර අරමුණ නිත්‍යයි කියන එකනේ. නොපුරුදු කරපු එක හිතක එච්චර දැඩි බවක් නැති වෙන්න පුළුවන්. අය ලෝකේ මට්ටම් කරන්න කතා කරනවා, ඉරක් අඳිනවා නම් හරි කෙලින් අඳින්න ඕනේ. අය එහෙම වෙන්න බෑ. පොතක් පතක් ඒ විදිහට මේසයක් අස් කරනවා නම් ඒක හරියට තියෙන්න ඕනේ. එකපාට පොත් එක ගාව තියෙන්න ඕනේ. පෑන පෑනට අදාළ කොටුවේ තියෙන්න ඕනේ. අන්න ඉතින් OCD තමයි. OCD කතාව තමයි තියෙන්නේ. ඉතින් අමාරුයි, වටපිටාවේ ඉන්නේ උන්ටත් අමාරුයි, ඒ කෙනාටත් අමාරුයි. කියනවා මේ මේමන්ට් එකක යනකොට මෙන්න මේ ඉරි පෑගෙන්න බෑ. නැද කොටුවට විතරක් කකුල තියන්න ඕනේ. රතුපාට දේවල් මට අප්‍රිය දේවල්. රතුපාට කාර්යයක් එහෙම දැක්කොත් අමාරුයි. ඔන්න ඔය විදිහේ ඒවා එනවා. මේ විදිහේ කෙනෙක් මගේ මූණට එන්න බෑ. ඉදිරියට යනකොට මම මේ විදිහට රැකියාවට යනකොට කියලා කියනවා. ඉතින් ඔය OCD සලකුණු තමයි තියෙන්නේ. ඒ සලකුණු නැවත නැවත මතුවෙලා එනවා. මොකද අර දැඩි බවක් එක තමයි කටයුතු කරන්නේ. එයා කැමති නෑ මේ වර්තමානයේ තියෙන අවිනිශ්චිතභාවය තේරුම් ගන්න. මේ ලෝකේ අංශක 23.4% ඇදයි කියලා තේරුම් ගන්න එයා කැමති නෑ. එයා කියනවා කොහෙද එහෙම ඇදයක් නෑනේ, බලන්නකො මේ අපි ඉන්න හරි හොඳට මට්ටමට තියෙන්නේ. එහෙම ඇදයක් පේන්නේ නෑනේ, ලෙවල් එකක් වුණත් ඔය තිබ්බහම බෝලේ මැදම හිටින්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඇදේ පෙන්වන්න යනවාට වැඩිය හොඳයි, අපෝ එහෙම ඇදයක් නෑ තමයි, ඇද තමයි කියලා අන්නර ඒ මතේට එයාට තියාගන්න කියලා, ඔයාගේ නම් ඔයා ගන්න හොඳ නෑ නෝ දොස් කියන්නේ කියලා මගහැරලා යන එක තමයි ඇඟට ගුණම වැඩේ. මොකද ඔය ඇදේ කවදාවත් පෙන්වන්න පුළුවන් ඇදයක් නෙමෙයි. ඒක නිසා අන්නර බලන්න මේ වර්තමානයේ තියෙන අවිනිශ්චිතභාවය අපි බාර ගන්න සූදානම්ද. මෙන්න මේ හුස්ම කියන දෙයත් අපිට ඕන විදිහට පවත්වන්න බෑ කියන එක බාර ගන්න සූදානම්ද. මෙන්න මේ සිහිය වුණත් අපිට ඕන විදිහට පවත්වන්න බෑ කියන එක බාර ගන්න සූදානම්ද. ඒ බාර ගැනීම තුළින් තමයි මෙන්න මේ කී විදිහේ ජීවිත පරිවර්තනයක්, ඇත්තම ජීවිත පරිවර්තනයක් ළඟා වෙලා එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේත් අර දුෂ්කර ක්‍රියා කරන කාලේ අමුතු විදිහේ සෙවීමක යෙදුණා. ඒ සෙවීම හොයාගෙන ගිහිල්ලා 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 අන්තිමට මොකද තේරුම් ගත්තද? අන්තිමට කාගෙන්ද මේ කමටහන් අරගත්තේ? අනර 7 අවුරුදු පොඩි කුමාරයාගෙන්. කල්පනා කරා මම මේ විදිහේ විවේකක ඉඳලා තියෙනවා. ඇයි මං ඒකට අකමැති වෙන්නේ? ඇයි මං මේ විදිහේ සැහැල්ලුවක් බාර නොගන්නේ කියන කල්පනාව ආවා. අන්න කෑම ටිකක් මේ ශරීරයට ලබා දෙන්න වෙනවා. මේක යාපනය සඳහා යම්කිසි උත්සාහයක් වෙහසක් දරන්න වෙනවා. ඇයි මම ඒ ආහාරයට බිය වෙන්නේ? ඇයි මම මේ විදිහට අනවශ්‍ය විදිහට මේ කයට වද දෙන්නේ කියලා අන්න අර සරලත්වේ බාරගත්තේ. වෙන මුකුත් නෙමෙයි, අන්න අර විදිහට මේ අවුරුදු 7ක පොඩි කුමාරයාගේ තියුණු සරලත්වේ. වටපිටාවේ මේ විදිහේ වැඩක් යනවා. මම සරලව ඒ වටපිටාවත් එක්ක ඉන්නවා, ඒ සරලත්වයත් එක්ක ඉන්නවා, ඒ වර්තමාන මොහොතත් එක්ක ඉන්නවා. ඒ වර්තමාන මොහොත බාරගත්තට පස්සේ අන්න මේ ස්වභාව ධර්මෙත් ඒකට ආචාර දක්වනවා. අර විදිය අනිත් ගස්වල හෙවණල් ඉරේලියට වෙනස් වෙද්දී මේ ගහේ විතරක් හෙවණල්ල නවතිනවා. අන්න සැලියුට් එකක් ගහලා කියනවා අන්න තමයි ඕක තමයි වැඩේ. ස්වභාව ධර්මෙන් ඒක වදින්. ඉතින් අන්න ඒ විදිහේ දෙයක් බාර ගන්න පුළුවන්ද? අන්නේ විදිහේ දෙයක් ලං කරගන්න පුළුවන්. ඒ සරලත්වයට අපි කැමති නැත්නම් හැම වෙලේම අන්න අර ඒ සටනකට අපි යොමු වෙනවා. ඔය කී දේ නෙමෙයි, ඊට වැඩි එහා ගියපු දෙයක් තියෙනවා. දැන් අච්චර දුෂ්කර ක්‍රියාගෙන කරගෙන ගිහිල්ලා හන්දේන බුදු වෙලා කිව්වේ මොකද්ද? මම දැන් අවදි. මම දැන් අවදි වෙලා ඉන්නේ. කොහෙන්ද මේ අවදි වෙලා ඉන්නේ? අන්න අර මුලා වූ මනසකින් අවදි වෙලා ඉන්නේ. හිතිවිලි වලින් අවදි වෙලා ඉන්නේ. මම මේ වෙලාවේ අවදි, මාත් එක්ක මේ වටපිටාව ස්වභාව ධර්මෙත් අවදි. මේ කුරුළු සද්දත්, මේ කුරුල්ලොත් කෑ ගහනවා මට, මමත් ඒ සමග අවදි. මේ විදියට ඉදිරියෙන් හරි ලස්සනට අන්න තරුවක් පායලා තිනව පාන්දර මමත් ඒ වර්තමාන මොහොතට අවදි. එතකොට අච්චර හොයාගෙන ගිහිල්ලා කියන්නේ මොකද්ද? දැනටම නිවන් ලැබිලා තිවිලා තියෙන කියලා තමයි මේ කියන්නේ. කලින්ම නිවන් ලැබිලා තියෙන්නේ, මෙච්චර දවසක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ වෙන මොකද්ද දෙයක්. එතකොට කියනවා අන්න මේ නිවන කියන්නේ නිකන් හරියට අර කණ්ණාඩි දෙකක් වගේ. මේ තමුන්ගේම නළලේ තියෙන කණ්ණාඩිය හොයාගෙන හොයාගෙන මුළු ලෝකේ පුරාම ඇවිදිනවා. කොහෙද මේ නළලෙම තියාගෙන තමයි. මේ වගේ සෙවීමක් තමයි මෙච්චර කල් කියලා තියෙන්නේ කියන සරලත්වයට බාර ගැනීමට යොමු වුණා. ඉතින් අහන කට්ටියට උනත් ඔය කී දේ නම් බාර ගන්න හරි අමාරු වෙන්න පුළුවන්. මේ කී විදිහට ඇත්තටම අපි නිවන් ලබලමද ඉපදිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේ කියන කතාව අහගෙන ඉන්නවා. එතකොට මේ පිරිස අහගෙන ඉන්නවා, මම කියෝගෙන යනවා. එතකොට මෙන්න මේ වර්තමාන මොහොතට අවදි වෙන්න පුළුවන්ද? අපිට වටපිටාවේ සද්ද ඇහෙනවා, ඒ අතර හිතිරි ගලාගෙන එනවා, ධර්ම දේශනාවටත් අවධානය තියන්න බැරුවත් යනවා, සමහර විට බණ අහනවා වගේ වෙන වෙනේවත් කල්පනා වෙනවා. ඒ බාර ගැනීම කරන්න පුළුවන්ද? කෙනෙක් එක කතා කරනකොට ඒ කතා කරන වචනයට අවධානය දෙන්න පුළුවන්ද? ඊට වැඩි එහා ගියපු මිරකල් එකක්, ඊට වැඩි එහා ගියපු මැජික් එකක් හොයාගෙන යනවා නම් ඒක හැම වෙලේම නිවනට දුරයි. ඒ වෙනුවට කියනවා ඔබත් මමත් මේ විදියට කතා බහ කියදලා තියෙනවා. ඒක තරම් වටින මැජික් එකක් මේ ලෝකෙ තියෙනවද? මට මේ වටපිටාවේ සත්තුන්ගේ කුරුළුනා දැහෙනවා. ඊට වැඩි මැජික් එකක් මේ ලෝකෙ තියෙනවද? රාත්‍රියට හවසට මේ රැහැයියන්ගේ නාදයක් මේ පරිසරයට මුසු වෙලා යනවා. ඊට වැඩි මැජික් එකක් මේ ලෝකෙ තියෙනවද? අනරෑ අහසේ තරු බායලා තියෙනවා. වැස්ස වෙලාවට මේ වැහි බිඳු වලින්, මේ වැහි බිඳු වල සද්දේ වලින් මේ වටපිටාව පිරීලා ඉතිරිලා යනවා. ඊට වැඩි මිරකල් එකක් තියෙනවද? මෙන්න මේ ලැබිලා තියෙන වර්තමාන මොහොත. ඉතින් ඔන්න ඔය බාර ගැනීම කරන්න පුළුවන් නම් එතකොට අපි කවදාවත් චෝදනා කරන එකක් නැහැ. මම මට භාවනා කරන්න බැරි වුණා මොකක් නිසාද? සද්ද ඇහුණු නිසා. මට භාවනා කරන්න බැරි වුණා මේ විදියට හුස්මට අවධානය තියන්න බැරි වුණ නිසා. මට භාවනා කරන්න බැරි වුණා මේ විදියට සිය දහස් ගණනක් හිතවිලි එක පිට එක නැగిලා එන්න පටන් ගත්ත නිසා කියන චෝදනාව තවදුරටත් කරන එකක් නැහැ. අපි දැන් අහලා තියෙනවා සත්‍ති බලය ගැන කතා කරනවා. එතකොට අන්න යම් කිසි විදියක ඉන්ද්‍රිය මට්ටමට වඩලා ඊට පස්සේ සති බලය ඉන්ද්‍රිය මට්ටම දෙකම එක ළඟ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එක්තරා වෙලාවක අහනවා මේ ගඟක් ගලනවා. ඒ ගඟ මැද දූපතක් තියෙනවා. එතකොට කෙනෙක් කියවුවොත් අන දූපතෙන් එහා පැත්තේ එක ගඟක්, මේ පැත්තේ එක ගඟක් කියලා. ඒක හරිද මහණෙනි? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියන ඈනේ ස්වාමීනි, එකම ගඟනේ දෙපැත්තෙන් යන්නේ. අන්න ඒ වගේ තමයි මේ පැත්තේ ඉන්ද්‍රිය මට්ටම, එහා පැත්තේ බල මට්ටම. ඒක එහෙම ඔන්නම් වෙන් කළ පෙන්නන්නත් පුළුවන්. නමුත් එහෙම නැතුව, වෙන් කිරීම නැතුව පෙන්නන්නත් පුළුවන්. එතකොට මොකද්ද මේ බල මට්ටම විදිහට පෙන්නන්නේ? කියනවා අන්න මේ හිත අසතිමත් වුණාම ඒකෙදි කම්පා නොවන හැකියාව, කම්පා නොවන ශක්තිය තමයි සති බලය විදිහට පෙන්වන්නේ. එතකොට ප්‍රමාදේන කම්පතිති සති බලං කියලා කියනවා. එතකොට ප්‍රමාදයට වැදෙනවා, අසතියට වැටෙනවා. නමුත් ඒකෙන් කම්පා වෙන්නේ නැහැ. ඒකේන ටික ටික අඳුර ගන්නවා මේ සිහියත් අසිහියත් දෙකම මේ හිතේ තියෙන ධර්මතා. එතකොට ඒකත් අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒකත් අපිට අවශ්‍ය ආකාරයෙන් තියන්න බෑ. ඒ වෙනුවට සිහියත් අසතියත් අතර හුවමාරුවක් නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට ඔය බල මට්ටම පණලා ගිහිල්ලානේ ඉන්ද්‍රිය මේ බොජ්ජංග මට්ටම පෙන්වන්නේ. එතකොට සත්‍ය බොජ්ජංග මට්ටමට වඩනවා කියන්නේ යා අන්න මෙන්න මේ හුවමාරුව භාරගෙන ඉවරයි. භාරගත්ත පමණක් නෙමෙයි ඒක ගැන අභියෝගයකට උනත් සූදානම්. හරි, දැන් සිහිය තියෙනවා, අසතිය තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? සද්ධාව තියෙනවා, සද්ධාව නැති කාල තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? සමාධිය තියෙනවා, සමාධිය නැති අවස්ථා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ විදිහට හොඳට නුවණින් විමසීමක් තියෙන අවස්ථා තියෙනවා, නැති අවස්ථා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අන්න එපමණකට එයාගේ ශක්තිය, එයාගේ අපි කියන්නේ විශ්වාසේ දියුණු වෙලා. එතකොට මුලින් බලමට්ටම ගැළපිලා එන්නේ අන්න අර මුල් අවස්ථාවේදී මේ විදිහට අසතිය මත උනහම හිත කම්පණය වෙන්නේ නැහැ කියන ස්වභාවය. ඒ ස්වභාවය නැවත නැවත පුරුදු කරනකොට මේ තැන අතර තේරෙනවා අන්න කම්පණය වෙන්නේ නැහැ විතරක් නෙමෙයි. මම මේක පිළිබඳ ඕනම බාර ගැනීමකට සූදානම්. ඒ අභියෝගේ වුණත් කරන්න මම සූදානම් කියන ශක්තියක් ඒ තැනත්ත තුළ වර්ධනය වෙලා එනවා. දැන් අපි මොකද කරන්නේ? අපි හිතමු සිතිවිල්ලකට හිත ගියා. දැන් ඔන්න අසතිය මතු වුණා. ඉතින් ඕක කකා කකා යනකම් ගානක් නැහැ. ගිහිල්ලා කොයිලා හරි සිහිය එනවනේ. සිහිය ආපු මොහොතේදී හඬා වැළපෙනවා. අයියෝ බලන්නකො. හුස්ම 30ක් බැලුවා 31 බලාගන්න උන්නේ නැහැනේ කියලා බරපතල චෝදනාවක් එල්ල කරනවා. එතකොට මේ වසුරු හෙලන්නේ කොහෙටද? අන්න අර සතිමත් මොහොත තමයි වසුරු හෙලලා ජරා කරන්නේ, ඒ අපවිත්‍ර කරන්නේ. සිහිය පිහිටුණු මොහොත තවදුරටත් අපවිත්‍ර කරගන්නවා අන්න අර ප්‍රකාශය තුලින්. නමුත් ඒ වෙනුවට මේ තැනත්තට අන්න සතිය අසතිය අතර වෙනස, හුස්ම සහ සිතිවිලි අතර වෙනස, හුස්ම සහ සද්ද අතර වෙනස නැති වෙලා යන අවස්ථාවක් එනවනะ. නැති වෙනකන් මේක පුරුදු කරන අවස්ථාවක් එනවනะ. අන්න එතෙන්දි තමයි මේ තැනත්තට අන්න අර කී විදිහේ බොජ්ජංග පරිපූර්ණ තත්වයකට පත් වෙන්නේ. එතකොට දැනටත් ආරම්භ කළා තියෙනවා. නමුත් හැමතැනම කොයි කොයි හරි හිර වෙලා තියෙන්න පුළුවන්. එතකොට එදා කියපු විදිහට ප්‍රතිපදාව පටන් ගන්න තැනම මේ බොජ්ජංග වැඩිම ආරම්භ කළා වෙනවා. නමුත් පරිපූර්ණතාවයට පත් වෙන්න ඕනේ. පරිපූර්ණතාවයට පත් වුනේ නැත්නම් අර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳිය කට්ටියත් මොන මොනවා හරි කළා තිබුණා. ওই විදිහට වඩලා තිබුණා. පරිපූර්ණ කළා තිබුණේ නැහැ. පරිපූර්ණ කිරීම පහළ වෙන්නේ අන්න බුදුරෙයගේ පහළ වීමත් එක්ක. ඒ පහළ වීම තේරුම් ගන්න නම් නැවත නැවත අන්න අර හිතේ ස්වභාවයට ඉඩ දෙන්න. බලන්න උස්මයි හිතවිලි අතර වෙනසක් නැති වෙන තරමට මට භාවනා කරන්න පුළුවන්ද? හුස්මත් තියුණත් ඒකත් හොඳයි, හිතවිල්ලත් තියුණත් ඒකත් හොඳයි කියන තරමට මට භාවනා කරන්න පුළුවන්ද? සිහිය තියුණොත් ඒකත් හොඳයි, අසිහිය තියුණොත් ඒකත් හොඳයි කියන තරමට මට භාවනා කරන්න පුළුවන්ද? පරිපූර්ණ වශයෙන් මෙන්න මේ වර්තමානයේ යන ක්‍රියාවලිය බාරගන්න මට පුළුවන්ද කියන ප්‍රශ්නේ විමසීම තමයි බොහොම සරලව මෙතන තියෙන්නේ. ඉතින් ඒක මොකද්ද මේ කියන්නේ? අන්න අර වර්තමාන මොහොතත් අවිනිශ්චිතයි. අපිට ඕන විදිහට ඕක පවත්වන්න බෑ. ඒ යන ක්‍රියාවට ඉඩ දීලා ඇඟ බේර ගැනීම තමයි යහපත් වැඩි. ඒ දුරස් කර ගැනීම තමයි යහපත් වැඩි. මේක බාරගත්තාම ඒ තැනත් අනිවාර්යෙන් ජීවිත පරිවර්තනයකට ලක් වෙනවා. ලෝකෙ මට්ටම් කරනව වෙනුවට අන තමුන් ඇතුළත වෙනස් වීමක්, තමුන්ගේ පරිවර්තනයක් ටික ටික ලං කරගන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා සාමාන්‍ය කියනවා මොකද agree to disagree. මේක වෙන කෙනෙක්ගේ මතවාද ඉවසන්න පුරුදු වෙන්න, වෙන කෙනෙක්ගේ මතවාදයකට ගරු කරන්න පුරුදු වෙන්න. හරි, ඔයාගේ ඔයාට සාපේක්ෂව ඕක හරි, මට සාපේක්ෂව මේක හරි කියන ගරු කිරීම පුරුදු වෙන්න. ඒවා අපි කෙලින් කරන්න යන්න ඕනේ. ඒවා අපි නිවැරදි කරන්න යන්න ඕනේ. ඒවට අපි බලපෑම් කරන්න යන්න ඕනේ. මට ඕන විදිහටම මේ විදිහටම ඉන්න ඕනේ කියන ප්‍රෙෂර් එකක් දාන්න අවශ්‍ය නැහැ. හරි, ඔයාගේ විදිහට ඔයා කටයුතු කරන්න, මගේ විදිහට මම කටයුතු කරන්නම්. එතකොට අපි දෙන්න අතර කතා බහකට හැම වෙලේම විවෘත ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් හිතනවා බෑ බෑ එහෙම බෑ, මම මේ විදිහටම වෙන්න ඕනේ, වෙන විදිහකට වෙන්න බෑ කියලා. ඉතින් අර සූප්පු බබ්බු කියලා තමයි මම කියන්නේ. මොකද්ද මේ? අර කුඩා කාලේ ඉඳලා ආපු සූප්පුවක්. හැම වෙලේම අඬන වෙලාවට අම්මා සූප්පුව කටේ ඔබලා පුරුදු කළා, තාමත් අඬනවා. තාමත් අර කිරීල ලඬනවා. ඉතින් කවුරු හරි ඉන්නෝනේ සූප්පුවක් තියාගෙන කටේ, අනේ බබා අඬන්න එපා, අනේ නම් මේක උරාගෙන ඉන්නකෝ කියලා කටේ ඔබන්න කවුරු හරි ඉන්නෝනේ. එක්තරා විදිහක දෙමව්පියන්ට දෝෂයක් යනවා. අඬන අඬන වෙලාවට සූප්පු දීලා පුරුදු ගන්න එපා. ඔය පුරුද්ද ජීවිත කාලෙටම ඊට පස්සේ පවතිනවා. හරි වාතයක් වෙනවා. හැම එකටම අඬන කා සූප්පු කටේ ගහ ඔබන කම්ම අඬන්න ගන්නවා. සාමාන්‍ය විශේෂයෙන් නිකන් අර නිකන් තනියම හැදිච්ච එකායකා කියලා හැදිච්ච දරුව තමයි එහොම ගොඩක් වෙලා පුරුදු වෙන්නේ. නමුත් එහෙමත් නැහැ, අප බැලුවාම දෙතුන් දෙනා එක්ක හැදිච්ච කට්ටියත් මේ වගේ පුරුදු තියෙන පාටයි. අනිත් එක මම එකා යකා විදිහට තනියම හැදිච්ච එක. නමුත් මට ඔය වගේ පුරුදු එච්චර තිවිලම නෑ. හම්බ වෙන කෙනෙක් දැන අඳුර ගන්න කෙනෙක් කියනවා එකම දරුවා පාටක් නෑ, එකම දරුවා වෙන්න බෑ කියලා කියනවා. එතකොට සමහර විට වෙන දරුවෙක් ඉන්දියක් දන්නේ නැද්ද දන්නේ නැහැ, එහෙම ප්‍රශ්නේ අද දන්නේ නැහැ. කොහොම හරි පේන විදිහට ඔය සූප්පුව කටේ ඔබලා පුරුදු කරලා නෑ. ඒක වටිනා ලොකු වටිනාකමක් දෙමව්පියන්ගෙන් පැත්තෙන් වෙන්න පුළුවන් ඉහළම සේවයක්. මේ රිලාව් මේ රිලවියන්ට තේරෙන දේ තේරෙන්නේ නැහැනේ අප්පා. මේ කුරුල්ලෙට තේරෙන දේ තේරිලා නැහැනේ අප්පා. ඒ පැටියව මේ කුඩුවෙන් බිමට තල්ලු කරනවා, එළියට තල්ලු කරනවා. අර පියා බැන්න බැරි එකාව හොයාගෙන කාපන් කියලා රිලා බැඩියව අතහැරලා දාලා යනවා. ඌ ඉතින් කෑ ගන්නවා, ආරක කරනවා, මේක කරනවා. හැබැයි රිලවි එන්නේ නැහැ පැත්ත පළාතේ. සතෙක් අරගෙන යන්න පුළුවන්. ඒ කුස්සෝ එමිටපු ගම් පාත් වෙලා අන්න රිලා බැටික් ආරගෙන යනවා. අද දවල් හොඳ ජය කෑමක් කී තියෙන්නේ කියලා ඔන්න රිලා බැටික් ආරගෙන යනවා. ඒ අතාර්ථය බාර ගන්න අපි සූදානම් නම් ඌ මොක් හරි කරගත්තොත් අතපය කඩාගත්තොත් කියලා හිතුවොත් ඉතින් හරියන්නේ නැහැ නේ වැඩි. අර සූප්පු බබ්බු තමයි ලොකු කාණ. ඊට පස්සේ ඕකා අවුරුදු 60-70 වගේත් සූප්පු ඉල්ලලා අඬන එක නම් අතහැරෙන්නේ නැහැ. අතපය පොඩ්ඩක් හැදිලා දත් දෙක තුනක් බඩට ගිහිල්ලා එහෙම හැදිච්ච එකාට ලේසි. අන්න අර අඬන අඬන පාරට සූප්පු ඔබන්න කට්ටිය නෑ මේ ලෝකේ කියන හඳුන ගැනීම කරන්න. දැන් පහුගිය දවසක් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මේ මගේ පුතා ලෙවල් කරනවා. එයා මේ විදිහට අපි ගේ ඇතුළට ගලම තමයි හැදුවේ. එයා ආරක්ෂාවට අපි ඉන්දිය. දැන් මම මේ මෙහෙ ආවා වුණත් එයා කැමති නෑ. එයා දවස් දෙක තුනකට වැඩිය මම නැති වුණාටත් කැමති නෑ. මේ විදිහට මේ එයාට දැන් මේ සමාජයට මුණ දෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අපි වගේ එහෙම සමාජයක ගැටල පුරුදු නැහැ. නවුද මේ කියන්නේ? දැන් තාත්තා තමයි කියන්නේ මේ හදපු. ඉතින් දෙයියනේ, ඉතින් කාට කියන්නද? දැන් අවුරුදු 16ක් විතර මේ විදිහට හැදුවට පස්සේ දැන් ඔකාගේ ඔය තියෙන ගති ටික වෙනස් කරන්න පුළුවන්ද තව අවුරුදු 16කටවත්? සෙල්ලම් නැහැනේ, සෙල්ලම් නැහැ. මොකද හේතුව? අන්න අර මේ වටපිටාවට මුහුණ දෙන්න වටපිටාවේ ඉන්න පරිසරයේට අර රිලවියන්ට තේරෙන දේ තේරිලා නැහැ. ඉතින් කියනවා අපි ජීවත්ව ඉන්න තාල මම ජීවත් ඉන්නකම් මේ දරුවට නම් දුකක් කරදරයක් දෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි, දුක් ටිකක් දීලා හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔය නිකන් ඔය බබාලන්තේ කට්ටිය වගේ ගිහිල්ලා ඉස්සෙල්ලාම හම්බ වෙන එකට අහු වෙනවා. පළවෙනියට හම්බ වෙන එකට වැඩි දුර යන්න ඕනේ නැහැ. නිකන් අර අපේ ගෙවල් ළඟ ගෙදරක ලස්සනම බල්ලෙක් ඉඳියා. ඒ ගෙදර හොඳට ගේට්ටු දාලා හොඳ ලස්සනට හදලා දෙනවා. හොඳ ජාතියක හොඳ කකුල් එහෙම හොඳ දඬු වෙච්ච උස බල්ලේ. මේකයි ඉතින් මාස 6ක් 8ක් වගේ ඔහම ඉඳී. ඉතින් දැක්කත් ආසයි, බලන්න ලස්සනයි. හැබැයි දවසක් ඇන්ටි අපේ ගෙදර ඇවිල්ලාද කොහෙද අන්න ගේට්ටුව පොඩ්ඩක් වහගෙන ඉන්න අමතක වෙලා එතනින් පාරට එළියට බැස්ස දැනම එහෙම්මම ඉවරයි. එහෙම්මම අන්න පොඩ්ඩක් කටෙන් නහයෙන් පොඩ්ඩක් ලේ ටිකක් ගිහිල්ලා තියෙනවා. එච්චර සැප සම්පත් දීලා එච්චර වටිනකම් දීලා හදපු බල්ලා අන්න ගේට්ටුවෙන් එළියට ගියා විතරයි එතනම අපේ ගෙදර බල්ලෙක් ඉඳියා. ඌ ඉතින් වයසට ගිහිල්ලාම තමයි, මොකද ඌ ඉන්නේ පාරෙම තමයි. ඌ අපිට වැඩිය වටපිටාව දන්නවා. කන්න බොන නැති වුණාම ගිහිල්ලා බේකරියට ගිහිල්ලා පාන් අරන් එනවා. මේකරි මනුස්සයත් කියනවා මෙයා ඇවිල්ලා පාන් එහෙම අරන් යනවා. ගෙනහල්ලත් කන්නේ නිකන් පේන්න වගේ තමයි. ඔබලා මට කන්න දුන්නේ මෙන්න මං අරන් ඇවිල්ලා උපයගෙන කනවා කියන පෙන්න්න පෙන්නලා තමයි කන්නේ. දේ එපමණකට අන්න වට පිටාව අඳුරගෙන තියෙනවා. එට එපමණකට මේ තියෙන යථාර්ථය අඳුරගෙන තියෙනවා. එහෙම නැත්තං අන්න ගේට්ටුවෙන් එලියට එක අඩියයි තියන්න ඕනේ. පළවෙනියටම හම්බුවෙන මිනිහට අහුවෙනවා. පළවෙනියටම හම්බුවෙන එක්කෙනාට වහල් වෙලා ජීවිතේම සම්පූර්ණයෙන් විනාශ කරගන්නවා වෙන්න පුළුවන්. මුළු ජීවිත කාලයක් අර විදිහට කරපු ඒවා එක මොහොතින් ඉවරයි. තියන්නේ විදිහේ යථාර්ථයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ගැන තමයි මේ කියන්නේ. එහෙම නැතුව මේක මග ඇරලා කවුරු හරි කෙනෙක් අපිව ආරක්ෂා කරයි කියන අදහස නෙමෙයි. දැන් බෞගී දවසක නිකන් සෝමාවතියට නිකන් ගියා ගිහිල්ලා තිබුණෙත් නැහැ කලින්. ඉතින් අර කට්ටිය දැක්කාම හරීම පුදුම දර්ශනයක්. මොකද්ද? අන්න එනවා. ඇවිල්ලා කැරකෙනවා. මල්ලට්ටියක් තියනවා. ඊට පස්සේ අන්න ආටපිරිකරක් පූජා කළා තියෙනවා වටේට. ඉතින් ඕවා තමයි තියෙන්නේ. ඊට පස්සේ පීකරේකින් නැවත නැවත එහෙනවා. මොකද්ද? අයියෝ ආධාර කරන්න, ආධාර කරන්න, තෙරුවන් සරණයි ආධාර කරන්න. ඉතින් ඔයාගේ වටපිටාවක් මට හරිම පුදුමයි. හදිම් හරිම උත්ප්‍රාසයක් දනවන සුළුයි. මේ මේ විදිහ ආරක්ෂාවද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ විදිහට වටේ කරකීමෙන් ආරක්ෂාවද්ද බලාපොරොත්තු වෙන්නේ? රුවන්වැලි සෑය ගාවට ගියත් ඔයාගේ තමයි. රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා පරයන්කයක් කරන්න පුළුවන් නම් වටිනෝ. හොඳට හිත සමාධිමත් වෙනවා. ඉතින් මේ නිස්සාරණවානේ ඉඳලා ගිහිල්ලා එතන පරයන්කයක් කරන්න ඕනේද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඇස් දෙකත් අරගෙන බලාගෙන ඉන්නේ වටේ කරගෙන ගట్టి. ඉතින් අර මිනිස්සු එනවා. එනවා ඇවිල්ලා අර මොකක් හරි නිකන් අර පුරුද්දකට අර නිකන් අර තියෙන්නේ නිකන් දත් මදිනකොට බුරුසෝ නිකන් ඉබේම අතට ගැනෙනවනේ. ඒ වගේ අරක වටේ කරකිනවා. මොන හරි ආධාරයක් කරනවා. නික්මිලා යනවා. එතනින් එහාට පිටක් ඒගොල්ලෝ ලබන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අපේක්ෂාවක් නැහැ. නමුත් මේ ධර්මයේ එහෙම සරලත්වයකට දාන්න එපා. එහෙම බිමට දාන්න එපා. එහෙමට බිමට දාලා පා ගන්න එපා. ඒ වෙනුවට ඊට වඩා එහා ගියපු බරපතල නිවීමක් ගැන තමයි කියන්නේ. එහෙම නැත්නම් ඉතින් අර විදියට අර අන්නේ තීර්ථකයොත් අහනවනේ. දැන් අපිත් ඔයගේව කරනවා, ඕගොල්ලොත් ඒ වගේව කරනවා. අපිත් ගිහිල්ලා යව මේ වටේ කරගෙන, ඕගොල්ලොත් ඒ වගේ වටේ කරගෙන. මොකද්ද මේ දෙක අතර වෙනස? ඇයි ඉතින් ඕගොල්ලෝ වෙනස් වෙන්නේ? ඕගොල්ලෝ ඇයි මේ විශේෂ වෙන්නේ කියන ප්‍රශ්නේ ඊට තියෙනවා හැම වෙලෙම. ඒ ප්‍රශ්නේ සාධාරණත් වෙනවා ඒ විදිහට. ඒක නිසා අන්න අර බලන්න මෙන්න මේ වර්තමානයේට අවදි වෙන්න. වර්තමානයේට අවදි වුණාම ඒක පහසුව දනවයි කියලා අපිට පොරොන්දුවක් දෙන්න බෑ. විශේෂයෙන් අපහසුවක් දනවන සුළුයි. මොකද මෙච්චර කාලයක් අමතක කරපු දේවල් තමයි ඔක තුල තියෙන්නේ. මෙච්චර කාලයක් මගහැරපු දේවල් තමයි ඔක තුල තියෙන්නේ. මෙච්චර කාලයක් දරා ගන්න බැරි වුණු ප්‍රශ්න තමයි ඔක තුල තියෙන්නේ. ඒ හිතවිලි එනවට ඒ විදිහේ හුස්මත් හිතවිල්ලත් අතර වෙනස නැති වෙනවට කටි අකමැති. මොකද අකමැති වෙන්න හේතුව තමයි හිතවිලි විදිහට එන්නේ. අර හංගගෙන තියෙන ජේවල් ටික අමතක කරන්න උත්සාහ කරපු දේවල් ටික උනේ නෑ වගේ පෙන්නපු දේවල් ටික. අර අර ඇඳ ගැනීම තමයි බිමට වැටෙන්නේ. සමහරු ඉන්නවනේ ඇඳ ගන්නවා, අඳිනවා, රඟපානවා. බුදුම රංගපෑම රංගපානවා. බුදුම තාත්තික රංගපෑමක්, සෑහෙන වටිනා සම්මාන ලබන්න පුළුවන් තරම් වටින රංගපෑමක්. නමුත් අන බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුවකට විවර්ණ භාවයකට පැමිණියේ වෙයි. මෙන්න මේ විදිහට රංගපාන වෙනුවට බොහොම සරලත්වයක් බාරගත්තා වෙනවා. කේස් රැවුල් වවාගෙන ඩිසයින් කරන වෙනුවට අන්න මේ කේස් රැවුල් බාගන්න කියන අදහස තමයි මේ තියෙන්නේ. කියනවා මේ අඟුල් දෙකක්, ඒ කියන්නේ මේ ඇඟිල්ලක පුරුක් දෙකක් වෙනකන් කැස් වවන්න පුළුවන්. ඊට වැඩිය වවන්න බෑ. රැවුල් ඉතුරු කරලා වෙනම කට්ටියන්න බෑ. විවර්ණවා භාවයකට පැමිණියේවි. ඉතින් ඔන්න පොයකට හතර පොයට වගේ කැස් රැවුල් බාන්න වෙනවා. කැස් රැවුල් බෑවාම වැවෙනවා, අපව වැවෙන එක අපව බානවා. ඉතින් ඕක තමයි ජීවිතේ. ඉතින් එහාට වෙන වෙන මොස්තර නැත. ඉතින් අර ස්වාමීන් වහන්සේ කෙනෙක් මාත් එක්ක හරි ආලුයි. අහන උඹ මොකද හැමදාම පොහෙටම ගෙස් ට්‍රැවල් බාන්නේ? බෑනේ ස්වාමීන් වහන්ස, මේ අර චාතුම් මහරජගේ කට්ටිය එනවලුනේ, මේ ලිස්ට් එකක් අරගෙන මෙහෙ හොඳට ඉන්න කට්ටියගේ නම් ලියාගෙන යන්නේ හතර පොහෙට. ඉතින් එතකොට අනේ දාට පොඩ්ඩක් ගෙස් ට්‍රැවල් බලලා ලස්සන්ට ඉන්න එපැයි. ඉතින් ඒ සතිය ගෙවෙනකොට නැවතත් කෙස්ටවුල් වැවෙනවා. ආපහු ඉතින් පෝයට ලං වෙලා බාගන්න. මොකද අර ලිස්ට් එකට නම දාගන්න බෑ කොහොම හරි කරලා. ඉතින් ඒක කිව්ව ගමන් කිව්වා මේක නම් මේ වෙන කොහෙන් හරි ගිලපු ලණුවක් පාටයි. මේක නම් මේ වෙන කාගේ හරි ලණුවක් පාටයි කියලා. ඉතින් පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද නිකන් පොඩි පොඩි විවේකයක් තියෙන්න බෑ. පොඩි නිදහසක් තියෙන්න බෑ. ඉතින් පැවිදි වෙලාවත් ඒ වගේ නිදහසක් බාරගන්න බැරි නම් ඉතින් මොකද්ද මේකෙන් ඇති වැඩේ? ඔච්චර සීරියස් ගන්න ඕනේ නැහැ මේ ජීවිතේ. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් මේ යථාර්ථයට අවදි වෙන්න. අවදි වෙලා හඳමින් hina වෙමින් හරි අයියෝ කියලා වැඩක් නැහැ වෙච්ච දේවල් නම් කියලා hina වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ කෙනිට පහුගිය දවසක ඔපරේෂන් එකක් කළා. මං කියන්නේ කොහෙද ඔපරේෂන් එක කරපු තැන කියලා. ඉතින් මං ගිහලා ගියා. දැන් නම් ඉතින් මූණ දිහා බලාගෙන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ඔපරේෂන් එක කරපු දණ දිහා බලාගෙන තමයි කතා කරන්න වෙන්නේ. උඩට කියනවා අයියෝ බලන්නකො මෙහෙමත් මිනිස් පුදුම මිනිස්සු අප්පා මේ වගේ වෙලාවටත් ඔහොම ඇවිල්ලා කියන එක හොඳයිද මං අහන්නේ කියලා කියනවා. ඉතින් මං ගියා කොහොම කරත් මැරෙනවානේ අප්පා. ඉතින් ඒ මැරෙනකන් ඉතින් පොඩ්ඩක් ජොලියේ කාලා බීලා ඉමු. ජොලියේ පොඩ්ඩක් හිනා වෙලා ඉමු. මැරුණට කමක් නැහැ. අර මූණ බුම්මගෙන මැරෙන්න හොඳ නැහැ. අර අන්දනේ අන්දරේ මලා වගේ මැරෙන්න ඕනේ. මලත් කමක් නැහැ හිනා වෙලා. ඒ හිනාව බොහොම ජයග්‍රාහී හිනාවක්. දැන් ඊයේ දරුවෙක් මොකක් හරි වැඩසටහනක අන්න පොඩි ඇක්ටිවිටි එකක් කරන්න කලින් එන සීරියස් මූණක් දාගෙන ඉන්නවා බොහොම බරපතලට අරගෙන. මං ගෝ පොඩ්ඩක් අයියෝ ඔච්චර සීරියස් මූණක් දාගන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් හිනා වෙලා ඉන්න නිකන් ඉතින් ඔච්චරම මේ සීරියස් වෙන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් හිනා වෙලා ඉන්න. පොඩ්ඩක් නිකන් සැහැල්ලුවෙන් ඉන්න. කොහොමත් මැරෙනවානේ. ඉතින් මැරෙන එක මැරෙනවා. ආයි තියෙන්නේ කාල මරණද අකාල මරණද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කාල මරණ නම් පස්සේ යන්නේ නැහැ. අකාල මරණ තමුන්ට වැඩකුත් නැහැ. යා වට පිටාවට වැඩකුත් නැහැ. දැන් කියනවා අපෝ ඔම සීනි කන්න එපා. ඔය කන්න හොද නැහැ නේ. මුච්චර සීනි කන්න හොද. කමන්නේ අපි කාල මරණනේ. කාලානේ මැරෙන්නේ. කාල මැරෙන්නේ. අකාල මරණනේ. ඔකා මැරෙනවා නෙමෙයි. ඉතින් ඔය දිහේ දෙයක් තමයි තියෙන්නේ. එන්න මේ සරලත්වය බාරගෙන මෙන්න මේ මැරුණත් hina වෙන ගානට ඉන්න පුළුවන්ද? දැන් කොවිඩ් වලට වෙලා තින් දැන් මුළු දවස්වල අම්මෝ ආපු අයෙමක්. දැන් ඉතින් කොවිඩ් ගණන් ගන්න නැහැ මිනිස්සු. එදිනෙදා තියුණ උණ හෙම්බිරිස්තාවකටවත් තියෙන වටිනකමක් දෙන්නේ නැහැ දැන්. ඕක ඇන්ටිජන් ටෙස්ට් කරගෙන කාමර ඇතුළට වෙලා වැදිලා කල්පනා කර කර මැරෙයිද දන්නේ නැ කිකින දෙයක් නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? ඕමික්‍රෝන්. ඕමික්‍රෝන් හැදුනම නිකන් උණ හෙම්බිරිස්තාවක් ඉතින් එනවා. ඩෙල්ටා වල තියෙන රැස් බහැලා ගිහිල්ලා තියෙන්නේ. දැන් එනට ඔමික්‍රෝන් තියෙන්නේ. දැන් නේචර්ස් ඇන්ටිවයිරස්. ඒක තමයි වැඩේ. ඒකින්ද එක 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 ෂොට් එකක් ගාලා කියනවා. එක වැක්සින් ෂොට් එකක් ගාලා කියනවා. දෙවෙනි එක ඕනේ නැහැ වගේ නේද? බූස්ට් එක නම් කොහොමත් එපා වගේ නේද කියලා පොඩ්ඩක් ඉතින් වට පිටා ඉන්න කට්ටියවත් පොඩ්ඩක් අවුස්සන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහ ආරාධනාවක් තියෙන මම දන්නේ නැහැ මම මේ කියන එක තේරෙනවද නැද්ද කියලා පස්සෙකුත් තියෙනවා. කොහොම නමුත් අන්න අර වර්තමාන මොහොතේ තියෙන අවිනිශ්චිතභාවය ගැන තමයි මේ කතා කරන්නේ. සිහියේ තියෙන අවිනිශ්චිතභාවය ගැන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් මේ වඩන ප්‍රතිපදාවේ තියෙන අවිනිශ්චිතභාවය ගැන තමයි කතා කරන්නේ. අන්න ඒ අවිනිශ්චිතභාවය බාර ගන්න කෙනෙක්, ඒ විදිහට උස්මත් හිතවිලිත් අතර වෙනස නැති කරගන්න කෙනෙක්, සිහියත් අසහතියත් අතර වෙනස නැති කරගන්න කෙනෙක්, අන්න එයා මේ කී විදිහේ බොජ්ජංග පරිපූර්ණ කිරීමකට පරිපූර්ණ භාවයකට පත් වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් අන්න අර බුදුවරයෙක් පහළ වෙච්ච දවසක, බුදුවරයෙක් පහළ වෙච්ච ලෝකෙක පමණක් වෙන පරිපූර්ණ භාවයක්, පරිපූර්ණ කිරීමක්. ඉතින් එවැනි වූ පරිපූර්ණ භාවයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් ධර්ම දේශනාව දේශනා කර ධම්මකුසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ නැවත වතාවක් ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් මහන්සිය ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම පාලි අංකල්ට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට. කල්පනි, ඔව් කල්පනි, දැන් කතා කරන්න පුළුවන්.
හරි, තැන්කියු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දේශනාව මට හිතුණා මේ මට ම කිව්වද කියලා ලොකු එන්කරේජ්මන්ට් එකක් උතාව ස්වාමින් වහන්සේ. මොකද මේ මන්දන්නේ මේ දවස්වල අපිට ගොඩාක් සීතලයි -40 වගේ යනවා. එහින්දා දන්නේ වින්ටර් බ්ලූස් ඉඳන් දන්නේ ගොඩක් කලාවට 100ට වඩා 80 තමයි තියෙන්නේ. දැන් පරියන්කේක වුණත් ස්වාමීන් වහන්සේ මම නෝටිස් කරපු දෙයක් තමයි හුස්මට හුස්ම කියන එක ඉක්මනට අහු වෙනවා. ඒක ඉඳගත්ත ගමන්ම වගේ අහු වෙනවා. ඊට පස්සේ අර සාමාන්‍ය වෙන ටිකක් තියෙනවා, සිතුවිලි එනවා, ඒවට යනවා. ඊට පස්සේ හුස්ම නැති වෙනවා. ඊටත් වඩා හුස්ම අහු වෙනවා. ඊට පස්සේ හිත ගොඩක් කාලවල වෙන දේවල් වලට තමයි යන්නේ. කියන්නේ ගොඩක් වෙලා සද්ද වලට, එක්කෝ වෙන්ට් එකේ සද්දයක් හරි මොකක් හරි නැත්නම් වටේ පිටේ තියෙන කියන්නේ හුස්මල්ල නෙමෙයි තියෙන්නේ. හැම වෙලේම හිත තියෙන්නේ වෙන තැනක. ඒ වුණාට මේ හුස්මත් බලනකොට හුස්මත් දැනෙන්නේ නැහැ ගොඩක් කාලවල. ඊට පස්සේ ඒ සද්දෙත් එක්කම ඉන්න වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඉරිටේෂන් එකක් හිතෙනවා මේ මේකම ඇහෙනව නේද කියලත්. එතකොට ඒ ඉරිටේෂන් එකත් එක්ක ඉන්නවා. ඒ වගේ මට හිතුණා එදිනෙදා වැඩෙදිත් ගොඩාක් වෙලාවට අසහියයි කියලා මේ තේරිලා තිනවා. එකපාරටම වැඩේට සිත එනකොට ගොඩාක් වෙලා සිහිය නැතුවනේ මේ මේ සිහිය නෙමෙයි නේද හිතේ කියලා හිතලා තියෙනවා. ඉස්සර කාලේ නම් මේ මුලදී නම් පටන් ගද්දී මට හිතලා තියෙනවා ඒක මේ මගේ වැරද්දක් කියලා. එහෙම වැරද්දක් කියලා හිතුන්නේ ඒ වුණාට ඒක ගැන පොඩි මේ කද්දෙකට කියන්නේ මට තේරෙනවා. කියන්නේ ඒක මේ නිකන් දැන් මන්ට මම තේරුම් අරගත්තා නිකන් මට මේ දවස්වල ඒක මං අසහියෙන් තමයි ඉන්නේ. මොනා කරන්න තිබින් කොච්චර දැන් සිහියෙන් මොන හරි කරන මම කළාට ඉවර වෙනකොට තමයි හිතෙන්නේ නනා නේද හිතේ කියලා. ඉතින් මං හිතුවා මේ මොකක්ද මේ ඒක එහෙම වෙනවා. ඒක මම නෝටිස් කරගෙන හිටියා. ඒක කැමැත්තකුත් ඇති උන්නේ නැහැ ගැන අකමැත්තකුත් ඇති උන්නේ නැහැ. හැබැයි මට අද හිතුණා ස්වාමීන් වහන්සේ කියපු හින්දා අර සිහියේ තියෙන අසීහයත් බාරගන්න පුළුවන් වෙනව නේද කියලා. මේ ඒ විදිහට වෙනදේ අවිනිශ්චිතභාවයේ කියන්නේ මේ මොහොතේ උනත් තියෙන අතිශය අවිනිශ්චිතභාවයේ නේද මම මේ දකින්නේ කියලා මට එහෙම එකක් හිතුණා. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කියපු දේ එහෙම මේ සරලවට ස්වාමීන් වහන්සේ කිව්වට ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා කියලා මට තේරුණා. මේ මොහොත කියන්නේ ඉතින් හැම වෙලේම හරි ඩයිනමික් නේද මොහොතක් කියන එක ක්ෂණයක්කින් නැති දින දෙයක් හින්දා ඒක වෙලාවකට සිහිය වුණත් අසිහිය වුණත් එකම දේ නේද කියලත් මට හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒක නිකන් සිතුවිල්ලක්ද කියලත් මට තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් පරියන්කේකදී බොහෝ වෙලාවට දැන් නින්ද යනවා. නින්ද යනවා කියන්නේ ඒක නින්දට අවදි වීමක් වගේම නෙමෙයි හොඳටම නිදා ගන්නවා මේ දවස්වල නම්. ඒක මේ ඉස්සර නිදාගෙන අවදි වෙනකොට නිින්ද ගිහින් නෙමෙයි. ඒක නිකන් හිත නිකන් හැංගිලා වගේ නිින්දක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. මේක නිකන් අර මේ නිින්ද කියන්නේ මේ නිකන් හොම්බ නිකන් ඔඩොක්කුවේම තියාගෙන නිදි වගේ. ඊට පස්සේ ඇහැරුණාම තමයි මතක් වෙන්නේ මේ පරියන්කක නේද හිටියේ කියලා. එතකොට ඉතින් සමහර වෙලාවට ඇත්තටම හිතනවා මොකද කරන්න කියලාත් මම. ඒ වුණාට මම ඊට පස්සේ හිතනවා ඉතින් ඒක නම් මේ වෙන්නේ ඉතින් මොනවා කරන්නද කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මට කියපු දේ තේරුණා සහ නොතේරුණා කියලා තමයි මට කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
තේරුණා සහ නොතේරුණා ඒක හරි හොඳයි. එතකොට දැන් මේ ඔය කියන කතාව ඇත්තටම දැන් මේ කියපු දේ අපිට කෙටි කරලා ගත්තොත් කියන්න පුළුවන් දේ තමයි වටින දේ තමයි මොකද්ද නිින්ද ගියා නැතා කියලා ඕක දමල ගහලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වැඩේ කරන්න ඕන. ඊට පස්සේ හුස්ම බැලුවා හිතවිලි ආවා කියලා වෙනසක් නැතුව මේ වැඩේ කරන්න ඕනේ. අර විදිහට උදේ අර සූස්තියෙන් එකයි හවස ලුණු පළලලු දාලා එකයි අතර වෙනසක් නැතුව මේ වැඩේ කරන්න ඕනේ. ඒ දෙකම අවශ්‍යයි. ඒ දෙකේදීම යෙදිලා ඉන්න ඕනේ. ඉතින් ලොකු සයින්හන්සකට කියන්නේ බස් එකේ නැගලා ඉන්න ඕනේ. බස් එකේ නැගලා ඉන්නකොට ගමන කෙරෙනවා. අයි මේ පළවෙනි සීට් එකද ඕනේ, ෆුඩ් බෝඩ් එකේද මං ඉන්නේ, හිටගෙනද මං ඉන්නේ කියලා වැඩක් නැහැ. බස් එකේ නැගිලා ඉන්න ඕනේ, මේ වැඩේ යදිලා ඉන්න ඕනේ. සක්මන් පරියන්ක ටික පුළු පුළුවන් විදිහට කරන්න ඕනේ. හිත තැම්පත්ද ඇවිස්සීලාද කියන එක නෙමෙයි ඔතන ගැටලුව තියෙන්නේ. නැවත නැවත යෙදීම, ඒ යෙදීම අපි බාර ගන්න නැත්තම් මෙහෙම මට මේ දවසෙන් මේක කෙරෙන්න ඕනේ කියලා කෙනෙක් කියනවා නම් ඒක මහා බොරු කතාවක්නේ. ඒක මේ ලෝකෙට පල කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒ කට්ටිය තටමලා වෙහෙසටපත් වෙනවා. දැන් අපි දන්නවා දැන් විභාගයකට පාඩම් කරන දෙයක් වේවා, මොකක් හරි දෙයක් වේවා, තමුන් ශිල්පයක් දියුණු කරන හරි දෙයක් වේවා, ඕක දඟලලා යන්න බෑනේ. ඔය බණේ අපිට මේ වටපිටාවත් කියනවා. වටපිටාවේ කවුද කියන්නේ? වටපිටාවේ මේ ගස්කොළනුත් කියනවා. සමහරු පැල හිටවනවා. පැල හිටවල උදේ ඉඳලා හවස් වෙනකම් මේ පැලේ දිහා බලාගෙන ඉන්නවා. දැන් වැඩේයි, දැන් වැඩේයි, තව කොළයක් එයි කියලා බලා ඉන්නවා. එහෙම දැඟලුවට පැල මේ පැල වෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඉන්න ඕනේ. තදිය මේ වගේ වැඩ කරන්න බෑ. ඒතර පැලයක් හිටවන්න දන්න කෙනෙක්ගේ පළවෙනි ශිල්පය තමයි පැලේ හිටවල අවශ්‍ය දේ කළා. ඒකට වැඩෙන්න දෙනවා. ඒකට වැඩෙන්නේ නැහැ. උදේ ඉඳලා හවස වෙනකම් ඔබ දිහා බලා ඉඳියයි කියලා වැඩක් නැහැ. මේ වෙනකොට පොඩ්ඩයි ඒකට අවශ්‍ය ටික කළා. ඒක අත්හැරලා දැම්මා. සතියක් විතර ওই විදිහට කරගෙන යනකොට අන්න මතක් වෙනවා, යකෝ හිටෙව්වේ මේ විදිහේ පැලයක්. මෙන්න දැන් ගල් 4-5ක් වැඩිලා. ඊට පස්සේ මාසයක් දෙකක් යනකොට තේරෙනවා, අපෝ දැන් නම් එන ලොකු ගහක්. තවත් මාසයක් දෙකක් විතර යනකොට මෙන්න මලුත් පිපිලා ගෙඩිත් හැදෙනවා. ඒක නැත්තම් අපි මොකද කරන්නේ? අරක එහාට හරවනවා, මෙහාට හරවනවා, අර අන්දරේ පොල් හිටෙවා වගේ තමයි. අන්තිමට ඒක නිසාම පැලේ වර්ධනය බාල වෙනවා. මේක නිසා මේ වටපිටාව කියන්නේ ඔය බන. වෙන කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. ඕනම වැඩක් කරනවා නම් ඒක යෙදෙනවා. යෙදිලා අතහැරලා දානවා. විභාගයට පාඩම් කරනවා, එක දවසින් පාඩම් කළා ඔක්කොම ඉවර කරන්න බෑනේ. ඒ වෙනුවට පැය දෙකක් විතර පාඩම් කරනවා, ආපහු වෙන වැඩක් කරනවා. ඔහොම මාස කීපයක් කරනකොට තමයි විභාගයකට නිවැරදිව මුහුණ දෙන්න සූදානමක් එන්නේ. එහෙම නැත්නම් එක රැයෙන් පාඩම් කළා ඔක්කොම ටික මතක තියාගෙන කියලා ලියනවා කිව්වොත් ඒක මහා බොරු කතාවක්. ඒ වෙනුවට අනේ ටිකෙන් ටික යන ගමනක්. ඉතින් මේ වටපිටාවේ පැලයක් හිටවන්නේ. ඒතර පැල හිටවන කට්ටියත් කල්පනා කරලා බලන්න ඕනේ, මට මේ වගේ ස්කිල් එකක් තියෙනවද? මේ ගහක තියෙන ප්‍රඥාව මගේ තියෙනවද? මේක මේ මොකක් හරි කරන එකක්. අන්න කළා, ඒ අවශ්‍ය ටික කළා, අතාරින්න පුළුවන්ද? අතෑරලා නැවත නැවත ඒ අවශ්‍ය ටික පමණක් කරලා ඉන්න පුළුවන්ද? එහෙම ඉන්නකොට තේරෙනවා මෙන්න මල් පිපිලා, මෙන්න මේ විදිහට වර්ධනය වෙලා, මෙන්න මේ අවශ්‍යතාවය ඉටු වෙලා. ඉතින් ඒ විදිහේ වැඩක් මේ තියෙන්නේ. බස් එකේ නැගලා ඉන්න ඕනේ. බස් එකෙන් බැහැලා හරියන්නේත් නැහැ. ඊට පස්සේ පළවෙනි සීට් එකම ඩ්‍රයිවිං සීට් එකම ඉල්ලලා හරියන්නේත් නැහැ. ඒ වෙනකොට ෆුඩ් බෝඩ් එකේ හරි කමක් නැහැ, හිටගෙන හරි කමක් නැහැ. ගමන කෙරෙනවානේ. ගමන කෙරෙනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්නේ නැහැ. බස් එකේ නැගලා ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ බස් එකක තමයි අපි මේ යන්නේ. ඉතින් ඔය මොක වුණත් පරියන්ක කරනවා නම්, මොන විදියට තියුණත් සක්මන කරනවා නම්, මේක නැවත නැවත පුරුදු කරනවා නම්, ඒක නයි ඉබේම බස් එකේ තමයි. ඉතින් මං හිතනවා කල්පනිත් මේ බස් එකේ වෙන්න ඇති කියලා.
රංගනී අහන්න පුළුවන් මම හිතා කල්පනාවේ ප්‍රශ්න තේරුම පැහැදිලි කියලා.
ඔව් අය හයි සේවන සනසයිනස්
සුරංගනි ප්‍රශ්නේ
සේවන සනසයිනස් මාත් මේ දවස්වල දෙන දේවල් ගැන ටිකක් කියන්න කියලා හිතුවා. ලොකු හාමුදුරුවන්ට කියන්නත් හිතලා ආයෙ බැනුම් අහන්න වෙයි වගේ හිතච්ච නිසා නිකන්. මේ මොනවාද භාවනා අර කරන්නම් වාලේ කරන්නම් දෙයක් විදිහට තමයි මේ දවස්වල ඒක යෙදිලා යන්නේ. ඒ හැරෙනවා පුරුද්දට, ඒ නිසා පරියන්කයයි සක්මනයි කරනවා. ඒ උනාට ඒක නොකරන්නමත් හිතන වෙලාවල් බොහෝමයි. අඟපත කියනවා හරියට ඕන නැහැ අල්ලලා දාලා නිකන් ඉන්නවා කියලා හිතෙනවා. ඒ ආපහු ගිහින් ඒකම කරනවා. ඒ කරලා සමහර වෙලාවට පරියන්කේදී නිින්ද ගියා කියලා දැනෙනවා. ඒ නිින්ද ගියත් ආය නැගිට්ටහම වෙනදා වගේ නිින්ද, වෙනදට නම් නිින්ද ගියාම අපරාදේ අද බුදිය ගත්තනේ මේ පැයෙන් සෑහෙන වෙලාවක් කියලා කියලා එහෙම මොකුත් හිතෙන්නේ නැහැ. එතකොට කියන හිතෙනවා නින්ද ගියේ එකත් හොඳයි නේ. අර ලොකු හැමදෙරෝ කියන්නේ පස්පව් වලින් වැලකිලා හිටියනේ මේ වෙලාව. ඒක ගැන හිතලා මේ හිත හදාගන්න කියන. ඒ වගේ මතක් වෙලා වෙන වැරදි වලට මම්ම මට සමාව දෙන ගතිය මට දැනෙනවා. ඒ වගේම මේ ගෙදර තියෙන ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. අපේ ගේ ඇතුළෙම දැන් කෝවිඩ් තියෙනවා. ඒ අතරින් ඉන්නවා. කෝවිඩ් තියෙන එදූ පාවිච්චි කරන තැන් වලටත් මට ඉඳලා හිටලා යන්න වෙනවා. සමහර වෙලාවට තියෙන දේවල් ගන්න අනිත් දේවල්. ඉතින් හොඳ සතිය හොඳට ඒ වෙලාවට දකුණු අතින් කෝවිඩ් කාමරය අල්ලලා වම් අතින් අනිත් දේවල් අරගෙන ඇවිල්ලා හද ගන්නවා කියන එක මම හොඳ සතියෙන් කරන බවත් මට දැනෙනවා. සතියක් තියෙනවා. ඒ වුණාට ගොඩක් දේවල් කෙරුවට ඒ කෙරෙන වැරදි මං අතින් කෙරුණට මං ඒවා කිසිම විදිහකට ගණන් ගන්න නැති නිකන් මම්ම මට සමාව දීලා නිකන් ඉන්න ගතියක් හිතෙනවා. ඒක ගොඩක් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒක මට හිතෙන විදිහට මම ඒව ගැන දුක් වෙන්නේ නැහැ කියලා හිතුණට එක වෙලාවකට හිතෙනවා මං ඒකට සද්දාවක් නැද්ද කියන එක. ඒ ගැන පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
හොඳයි. එතකොට දැන් ඔය කියන කතාව තමයි අද දවසේ බණ. අද දවසේ කියනවා සාගරපු බණේ ඕක තමයි. මොකද්ද අන්න අර විදියට ඔය පටන් ගන්නකොට කෙරෙන්නම් වාලේ කෙරෙනවා. ඒක නිකන් අර නිකන් එහෙම නිකන් වෙන්දා විදියට ගැම්මකුත් නැහැ. හැබැයි ඇහැරුණ හින්දා නිකන් පරියන්කෙට ඒ දෙනවා. දැන් අපිටත් වෙලා තින්නේ එකනේ. අප මේ පැවිදි වෙලා ඉවරලා දැන් ඉතින් අර මේක අහුවෙලානේ තියෙන්නේ. ඉතින් ඇඹරිලා යනවා. ඉබේම ඇඹරිලා යනවා. අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. කැමති වුණත් කරන්න දෙයක් නැහැ. ඔය ඇඹරිලා යනවා. ඉතින් කොහොමත් බස් එකේ තමයි අපි. ඉතින් අර ෆුට්බෝඩ් එකෙන් නෙමෙයි. ඉතින් හොඳ සීට් එකක අපි වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඉබේම ගමන කෙරෙනවා. එතකොට අර කෙරෙන්නම් වාලේ කෙරෙනවා. අන්න ඕක තමයි නියම වැඩේ. එහෙම නැත්තුව අපේක්ෂාවකින් මේ ගමන යන්න බෑ. මේ වෙනුවට ඔහේ අතඇරලා ඔහේ දමලා ගහලා මේක මේ මොන කරදරයක්ද ඉතින් අමුත් කරනවා. එහෙම කරනකොට ඒක බොහොම සරලයි. ඒකේ කිසි අපේක්ෂාවක් නැහැ. අන්න ඒ අපේක්ෂාව නැති ගමන තමයි නින්දයි අවදියයි අතර වෙනසක් නැහැ. නිදිය ගන්න එකත් සෙල්ලම් නැහැ. නින්ද යන්නේත් බොහොම මේ ඉඳලා හිටලා කලාතුරකින් තමයි. සෑහෙන පිරිසක් ඉන්නේ නිදිය ගන්න බැරි කට්ටිය. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාමාන්‍ය ඵල, මේ ආත්මෙම අත්විඳින්න, මේ ජීවිතේදිම අත්විඳින්න පුළුවන් ඵල තමයි මේවා. අන්න හොඳට නිින්ද යනවා අප්පා. මටත් නිකන් ආයේ නිකන් කොට්ටෙට නිකන් ඔළුව නිකන් අර අර ආනන්ද හාමුදුරුව එනකොට වගේ කොට්ටෙට ඔළුව ගෑවෙන්න විතරයි ඕනේ. නිින්ද යනවා මේ දවස්වල පොඩ්ඩක් කර නිකන් අර රෑ අර ප්‍රෝග්‍රෑම් තියෙන එකක් අහුවෙලා තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් නිින්දට බාධා වෙලා තියෙනවා. එහෙම නැත්තම් නිකන් කාලසටහනේ මං හරියටම කරන්නේ ඒක තමයි. 10ට නිදියගත් නිද්‍රෝපගත විය යුතුයි කියලා ඔගේ තියෙනවා. දැන් ඒක තමයි හරියටම කරන වැඩේ. අනේ හොඳට නිින්ද යනවා. කිසි අවුලක් නැහැ. හොඳට කොට්ටේට ඔළුව ගෑවෙන විතරයි ඕනේ. නිින්ද යනවා. සාමාන්‍ය ඵල ලේසි නැහැ. ලේසි නැහැ. ඉතින් අවදියයි නිින්දයි අතර වෙනස නැති වෙනවා. ඊට පස්සේ වම් මතේ දකුණු කත්තේ කතාවක් කිව්වා. අන්න හරියටම 100 පරීක්ෂාවේ ඔන්න වම්මතෙන් කෝවිඩ් අල්ලලා වම්මතෙම මුහුණ පිය දැම්ම දවසර තමයි හරියටම ඕක පරීක්ෂාම
උනේ නෑ ස්වාමීන්
වහන්සේ. ඒක තාම වෙලා නෑනේ. ඒක වුණාම ওই වැඩේ සම්පූර්ණ වෙනවා. මොකද්ද අන්න අසතිය සිහියේ සහ අසිහියේ අතර වෙනස අඳුර ගන්න පුළුවන්. දැන් කියන්නේ ඕක සිහිය පැත්ත විතරනේ. ඕක බලන්න වම්මතින් කෝවිඩ් අල්ලලා වම්මතින්ම මුහුණ අත ගාපු දවසට අන්න නියම පරීක්ෂාවක් තියෙනවා.
එතනදි පවතිනවා හොඳ සතිය.
ඈ
ඒ වෙලාවට හොඳට සතිය පවතිනවා.
ඒ වෙලාවට අර එන මේ බෑක් ෆයර් වෙන එකත් එක්ක තමයි හොඳටම සිහිය පවතින්නේ. අයියෝ කියලා ඔන්න එනවනේ. දැන් හැදෙයිද දන්නේ නැහැ. දැන් ඉතින් මේ ඇන්ටිජෙන් ටෙස්ට් කරගන්න ඕනේ කියලා එනවනේ. මම මෙච්චර මේ වම්මතින්ම මේ මූණ වැල්ලුවානි කියලා එනවනේ. අන්න ඒ වෙලාව තමයි දෙක අතර වෙනස නැති වෙන්නේ. වම්මතේ දකුණු අතරේ අතර වෙනස නැති වුණාම වැඩේ සම්පූර්ණයි. ඉතින් ඒ සඳහා යන පාටක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගමන තව ටිකක් යන්න. කොවිඩ් ගේ ඇතුළටම ඇවිල්ලා තියෙනක වටිනවා. එන්න එතකොට නැවත නැවත මේක පරීක්ෂාවක් වෙනවා. නැත්තම් සෑහෙන ප්‍රාන්තේවත් නැත්තම් කොවිඩ් එතකොට නැහැ. එන්නේ ඔමික්‍රෝන් නේයි අය සුපිරි බඩු තියෙන්නේ අය යනම්ම නැන්නේ ළඟින් ගියත් හැදෙන ගාන බෝ වෙන ගාන. ඉතින් ඒක බාර ගන්න වම් අතේ දකුණු අතේ වෙනස නැති වෙච්ච දවසට වැඩේ ඉවරයි කියලා අපිට කියන්න පුළුවන් වෙයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට මම උපාලි අංගලට ආරාධනා
කරනවා. හොඳයි.
සාදු 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 ඕකාසු වන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාසු ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමිතබ්බං
ඕකාස කමාමි බන්ති ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති සුඛී
හොන්තු අභිවාදන සේලිස නිච්ඡං වද්දා උපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිංචතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආග්ගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.